හොඳ හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා වූ ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සංගේ නියංගමක් වේද එයි වැඩ වසනසේක. එකල්ලි වනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කියා කතා කළසේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්ය විනාශවන්නාහු, විනාශ වන ස්වභාවය ඇත්තාහු. මහන්නි, මේ මායාවකින් කර ලද්දක් වෙන්නේ අඥානයන් විසින් මගේ මගේ කියලා ලබන්නාහු. මෙලව ඇත්තාව යම් මනුසකාම ගුණියෝ වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම ගුණියෝ වෙද්ද, මෙලව ඇත්තාව යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත් වේ. මේ මායාගේ ස්ථානයේ මාරයා දමන කෑම වේ, මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කිල්ලද, සාරම්භයේද යන අකුසලව පවතී. ඒ අකුසලව මේ ශාසනයේ හික්ම වෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හට ගනිති. ඉතින් තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන අනිච්චා භික්කවේ කාමං. කාමය කියන එක අනිත්‍ය දෙයක්. ඊළඟට පෙන්නන තුච්ඡා, ඒක හිස් දෙයක්. මුසාමෝස ධම්ම, අපි දන්නවා යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය කියලා ඉගෙන ගන්නවා. මුසාමෝස ධම්ම. මායාකත මේතං, මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාල ලාපන, බාලයාගේ වචනයකින් සිදුවුවක් වෙන්නේ. ඉතින් අපි ඔක පෙන්න ඔය බාලයා තමයි ඔයගොල්ලෝ නැති කාමයන් කියන ඒවා ඇති කරන්නේ කියන එක නේද? අපි ඒක දවස් හතර වැඩසටහන සාකච්ඡා කළා. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ කාම සංඥාව. කාම සංඥා කවහම සංස්කාරයන් නිසා විඥානී පැවතීමට ඇති කැමැත්ත තමයි මේ කාම සංඥාව කියලා කියන්නේ. දැන් මේවා පෙන්නන මේ ඔක්කොම මේ ditta dhammika කාම, සම්පරායික කාම, දැන් තියෙනව, පස්සේ තියෙනව. මේ ඔක්කොම උභය මේත මාර දෙයියන්. මාරයට යටත් වෙනවා. ඊළඟට පෙන්වනවා මාරස විසයෝ කියලා. මාරයාගේ ස්ථානීය වෙනවා. මාරස නිවාපෝ, මාරයා දමන කෑම. මාරස ගෝචරෝ, මාරයාගේ රේන්ජ් එකට වැටෙනවා. දැන් ඕගොල්ලන්ගේ ඇහෙන් රූපයක් බලලා යම්කිසි අරමුණක් ගන්නවද මාරයටත් දෙනවා. ආ, මෙයා මෙන්න මේකට කැමතියි කියලා. අපි හැමෝම ඉන්නේ මාරයාගේ කුකුල් කොටුවේ. ඒකෙන් එළියට පැන ගන්න හදනකොට මාරයා අන්න අර තමන් කැමති වෙච්ච කැම තියෙනවානේ, ගෝචර වෙච්ච එක නේද? එයා දන්නවා මෙන්න මෙයා මේක කැමති. ඒක දීපු ගමන් අපි ආපහු කුකුල් කොටුවට වැටෙනවා කියන එක තියෙනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා මේ අකුසල ධර්මෝ, අභිජ්ජා, ව්‍යාපාද, සාරම්භ කියන එක. මේවා තමයි මේකෙන් ඇති වෙන්නේ. මහන්ලේහිලා ආර්ය ශ්‍රාවකයන් මිසෙ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් ditta dhammika kaamayot, යම් samparayika kaamayot. යම් ditta dhammika kaama sanya kenekot, යම් samparayika kaama sanya kenekot ekka. තෙල කාම සංඥා යන දෙකම මරුට තැන්නේ. තෙල මරුට විශේෂයි. තෙල මරුගේ නිවාපය. මරුගේ ගෝචරය. මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා, ව්‍යාපාද, සාරම්භය යන තෙල ලාමක අකුසල ධර්මනෝ පවත්නා. ඒ තුන් කෙලසුන් මේ ශාසනෙ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාට අන්තරාය මිනිස පවතී කියලා කියනවා. මම කානුගුණ ලෝකයේ වැඩපියා දැහැන් අරමුණු, ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික අරමුණු අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඊතාහියක මම ඉපලූ මහත්කත වූ සිතින් කාමගුණ ලෝකයේ වැඩපවත්තා. සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිස්ථාන කොට වාසය කරන්නව මාගේ යම් සිතේ හට ගන්නව පවිටු අකුසල්ලු, අවිද්‍යාවෝද, ව්‍යාපාදයෝද, සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නා. ඔවුන්ගේ දුරුකිරීම මගේ සිත කාමාවචර නොවූ අප්‍රමාණෝ මොනවට වඩන ලද්දාව සිතක් වන්නේ. මේක පාලි භාෂාවෙන් පෙන්වන අප්‍රමාණං සුභාවිතා කියලා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්න ඕගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධානයට හේතු සමාධියේ හෝ පවදී පහදී මනා පැහැදීම ඇති කල්ලි මේ භවයේම කම්පාන වන ධාන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. නමුත් ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධානයට සමාන වූවක් යන්නේ මේ කාරණේ ඇත්තේ. මහන්න මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පාවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබෙන්නේ. එතකොට දැන් මේකේ මේ පෙන්වන්නේ මොකද්ද? අපි හැමෝම මාර්ගයේ කුකුළු කූඩුවේ ඉන්නේ. මේ අදිෂ්ඨානයක් ගන්නෝ මම මේ කුකුළු කූඩුවෙන් එළියට පැන ගන්නවා කියලා. එතකොට ඒක ටිකක් තේරුම් ගන්න අපි බලමු මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. අපි මුලින්ම මේ ආකනිට ප්‍රහමලෝකී රාතන් වහන්සේට කෘතඥතාවය පළ කරනවා මේ ධර්මය අපිට ලබා දුන්නට. අපි මේකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ දැන් මුලින්ම අපි කිව්වා මේ අනිච්චා භික්කවේ කාමා කියලා නේද? කාමයේ කියන එක අනිත්‍යයි. දැන් අපි දන්නවා කාමයේ කියන කාර්ය දක්වන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පෙට තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමය වෙන්නේ. ඉතින් සංකප්පය කියන එක මේක ලකුණු කරලා තියෙනවා. එතකොට මේක හැදෙන්නේ කොහොමද? මේක සුභයි, සුභේට නිත්‍යකවල අසුකයි, සුකේන් එපාර අත්තා කියලා හතරෙනි බොරුටත් ඇවිල්ලා තමයි අපි මේ සංකප්පේම නම්. දැන් අපිට පේනවා මේක මේ සමුදයක් තියෙන සංකප්පේ. එතකොට ඒ සංකප්පේට රාගය වෙලා තමයි අපිට මේ කාමයේ කියන එක ඇති වෙන්නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ කාමය අනිත්‍යයි කියන එක අපිට ඒක හොඳට වැටහෙනවා. එතකොට අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 2B ඩයග්‍රෑම් එකේ අපි මේ පෙන්වා දෙන්නේ හැම රවකම තියෙනවා ස්ටෙප්ස් 7ක්. එතකොට මේ ස්ටෙප්ස් 7 තමයි අපි මේ පෙන්වා දෙන්නේ. ඒක හැම රවුමටම මේක ස්ටෙප් එක සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. එතකොට හැබැයි දැන් අර පළවෙනියටම අපිට පේනවා අපි යන්නන්න මුලින්ම වස්තුවක් දැක්ක ගමන් අපි ඔක සුබයි කියලා ගන්නවා. එතකොට ඒක එන්නේ දැන් බලන්න කවුරු හරි දැක්කහම ඒ මිනිස්සයා මොකක්වත් ඕගලන්ට උලම් පාරක්වත් වදින්නේ නැහැ. එයා දැක්ක ගමන් අන්න ලස්සනයි කියලා එහෙම ඒක ගන්නවා. එතකොට ඒ කියන්නේ මේ පරාමාසයේ ඇතුලේ දිමිච් එකක් තමයි එකපාරටම සුබයි කියලා ගන්න. ආන්න එක තමයි පළවෙනි ස්ටෙප් එක හැටියට තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් මතකද අර කටලට උදාහරණ. දැන් අපි ගෙදරකට යනවා. එකපාරටම අපි දකිනවා මේ කටලට් පිඟානක් ගෙනත් තිනවා කියලා. දැක්ක ගමන් ඉතින් අන්න Tamanට නිකන් එකපාරටම ආවා කටලට් තිනවා කියලා. අපි හිතන්න බලන්න කවුරු හරි කෙනෙක් එකපාරටම මේ පිඟානම අරගෙන ගියොත් එහෙම Tamanට කිසිම සැපක් නැහැ නේද? එතකොට මුනේ මොකද්ද අර සුභය කියන එකට කට්ලට් තිනවා කියලා ස්පර්ශ කරන්න ඕන. එහෙනම් නිත්‍ය එක්කව කළා. සුභයට දැන් මෙන්න නිත්‍යයි කියන එකන්න දෙවෙනි එකට එනවා. ඒ සුභයට නිත්‍ය එක්කව වුණාට පස්සේ පේනවාද මෙතනින් ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක හැටියට තියෙන්නේ. දැන් ඒ පාර පේනවා අපිට මේ මෝහයේ අගති පාරේ ඉඳන් කාමරාගංශය කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. මේක දික් කරාම ඔයගලන්ට යන්නේ සංඥාවට නේද? ඒ කියන්නේ මොකද්ද? සුභයට නිත්‍යක වුණාම අන්න සුඛයි කියන කතාව එනවා. අන කට්ලට් උදාහරණෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා අරක තිනවා කියලා ස්පර්ශ කරන්න හැම පුළුවන් වෙලා. එතකොට දැන් මේ සුඛයි කියලා ආවට පස්සේ දැන් මේක තමයි දෙවෙනි ස්ටෙප් එක. මෙතන මේ කාමරාග අනුසය කියන එක අපි හඳුනා ගන්නවා මෙතනයි ලකුණු කරන්න කියලා. මේ ඒරියා එකක් තියෙනවා නේද? මේ සංස්කාර මේ කොළපාට රේඛාවක් තියෙනවා. ඒක දකුණට සුභයි කියලා නිත්‍ය. මෙන්න මේ ඒරියා එකට කියනවා ඒක තමයි කාමරාගංශේ ඒරියා එක කියලා. එතකොට එතනින් දැන් මේක දික් කළාම අන්න සුඛයි. අන්න ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක හැටියට එන්නේ. දැන් අපිට ආවන්න කට්ලට් තිනවා කියලා අන්න සුඛය ආවා. එතකොට හතරවෙනි එකට වෙන්නේ මොකද්ද? මේ සුඛේ පරාමාස වෙන. ඒක ඇතුළට යනවා. පරාමාසය කියන්නේ වරදවා වටහා ගැනීමක් නේ. දැන් අපි සුඛයි කියලා වරදවා වටහා ගැනීමක් කියන එක තියෙනවා. මතකද අර පෝතලී සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්වුවා තියෙන්නේ දුකයි. එතින් නමුත් අපි සුඛයි කියලා වරදවා වටහා ගැනීමක් තියෙනවා. චතුරාර්ය සත්‍යයට විරුද්ධව නේද? එතකොට මේක පරාමාසගත වුණාන් පස්සේ ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක. වරදවා වටහා ගත්තා. ඒකෙන් අපිට ඇති වෙනවා මේ අත්තා කියන එක. අන පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ අත්තා කියලා ගන්න එක. ඉතින් අත්තා කියලා ගත්තට පස්සේ දැන් ඔයගලන්ට පේනවා මේ බය අගති ඉඳා වේදනාවට අන්න දිට්ටි අනුසය කියන එක අපි ලකුණු කරලා තියෙනවා. අන්න ඒක තමයි හයවෙනි ස්ටෙප් එක වෙන්නේ. දැන් දිට්ටි අනුසයෙන් කරන්නේ මොකද්ද? බලන්න දැන් සුඛයි කියලා මගේ කියලා ගත්තා. දැන් එහෙමනම් ඇඟිල්ල දික් කරලා කියන්නේ කොහටද යන්නේ? කබලින්කාර ආහාරය කියන එකට. දැන් එයා කියන්නේ මොකද්ද? මේ කබලින්කාර ආහාරය සුඛයි කියලා නේද? පේනවද මේ කතාව ගිහිල්ලා තියෙන හැටි? අර ඒ කියන්නේ සුභය කියන එක ආවා. සුභයෙන් කතාව පටන් ගත්තේ මලමුත්‍රා අසුචි කොටකින් තමයි. ඒක ඇවිල්ලා දැන් අන්තිමට අපි දැන් මේ ඇඟිල්ල දික් කරලා කියනවා මේ රූපයට සුඛයි කියලා. රූපේ සුඛයක් නැහැ නේද? තියෙන්න පුළුවන් ලස්සනයි කියන එක සුභේනේ. නමුත් අපි කියනවා අර කවුරු හරි කෙනෙක් දිහා බැලලා කියන්නේ මෙයා හරි සුඛයි කියලා. ආන්නේ වගේ සුඛයට ආවා. ඉතින් මේ සුඛය ආවට පස්සේ දැන් තමන්ට ඇතිවෙනවා නන්දිය කියන එක. ආන්නේ එක තමයි හත්වෙනි ස්ටෙප් එක කියලා කියන්නේ. එතකොට දැන් අපි ඒ ස්ටෙප්ස් හත ඇති වෙන හැටි මෙතන ඉගෙන ගත්තා. බලන්න පුළුවන් මේ ඊළඟ ඩයග්‍රෑම් එක තුන්වෙනි ස්ලයිඩ් එකට අපි ගිහිල්ලා බලමු. එතකොට මේක තමයි මේ තයෝධම්ම සූත්‍රයේ සඳහා අපි භාවිතා කරපු ඩයග්‍රෑම් එක. එතකොට මේකේ පෙන්වා දෙන්නේ මොකද්ද? දැන් මුලින්ම අපි ලකුණු කරලා තියෙනවා මේ අභිජ්ජා කියන එකයි ව්‍යාපාදයයි ඒ වගේම සාරම්භයයි කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ සාරම්භයේ තියෙන අර 1.3 මොහේ අවිද්‍ය ආශ්‍රව තිබෙන නේද? ඒකෙන් දැන් ජාතියට යන රේඛාවේ තමයි මේ සාරම්භය කියන එක තියෙන්නේ. එතකොට ඒ වගේම අපි තව දෙයක් හඳුන්වා දෙනවා මෙතන. මාදව. මේක පොඩ්ඩ අඩු කරන්න ඕනේ, මේකේ හැම් එකක් එනවා. එතකොට අපි තව පොඩි දෙයක් හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දෙන එක තමයි මෙතන මේ අහංකාරයයි මමංකාරයයි කියන එක පෙන්වා දෙන්න හදනවා. දැන් මෙතන මේ ඔයගලන්ට පේනව නේද මේ රේඛාවක් තියෙනවා. කොළපාට දොරපොල්ල තියෙන රේඛාව නේද? එතකොට මේකේ මෙතන මේ තීන මිද්දේ ඉඳන් මේ මෝහයට යන්නා වූ එක තියෙනවානේ 1.3 මෝහයට අවිද්‍ය ආශ්‍රවයට එහෙම. එතකොට අන්නේ තැන කැපෙන තැන තමයි අර මමං කියලා හිටේ. මමංකාරී කියන එක. ඊළඟට ඔයගලන්ට පේනවා අර පොටුව තියෙනවානේ. ඒ පොටුවේ අවිද්‍ය ආශ්‍රයෙන් ඉඳන් කුක්කුච්චේ අනැන්ද නේද? ඒක දික් කළාට පස්සේ ඕගලන්ට පේනවා ආපහු මේ තීන මිද්දේ ඉඳන් අර සම්ප්‍රප්පලාපේ දක්වා යනා වූ රේඛාවක් තියෙනවානේ. පේනවද මෙතන පල්ලෙහායි මේ ගමන් කරන්නා වූ එකක් තියෙන සම්ප්‍රප්පලාපේ දක්වාම. එතකොට අන්නේ රේඛාව කැපෙන තැනට එනවා අර අහංකාරයේ කියන එක. එතකොට එහෙනම් මමංකාරය අහංකාරය. උඩ මමංකාරය යට අහංකාරය කියන එකට එනවා. ඒ වගේම ඕගලන්ට පේනවා තවත් තැනක් මෙතන මේ කුක්කුච්චී තියෙන තැන මේ රේඛා දෙකක් කැපෙනවා. ඒ රේඛා දෙක ඇවිල්ලා තියෙන මේ සංඥාවෙන් ඉඳන් ඕගලන්ට පේනවා එකක් පලාසයට යනවා. රතුපාට රේඛාව. තවත් රේඛාවක් තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන රේඛාව. ඒ දෙක කැපෙනවා. ආන්නේ දැන් තමයි ආංකාරයයි මමංකාරයයි කියන දෙන්න එකතු වෙලා තියෙන්නේ. ඒ දෙන්න එකතු වෙලා ඉන්නා වූ තැන. එතකොට දැන් ඕක වෙලා තියෙන්නේ දැන් මේ මෙතන හොඳ ලස්සන කතාවක් කියවෙනවා. ඇයි 얘 දෙන්න එක්කව වෙලා තියෙන්නේ? එක්කව වෙලා තියෙන්නේ 얘 දෙන්නව වෙන් කරන්න බැරි හින්දා. ආහනුයි මමුනේ වෙන් කරන්න බෑ. ඒ වෙන් කරන්න බැරි වෙලා තියෙන හේතුව තමයි බලන්න මේ වම් පැත්තේ ඉඳන් මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන රේඛාව ගැන පොඩ්ඩක් හිතන්න. දැන් මේ පැත්තේ ගත්තාම තීන මිද්දේ කියලා කියන්නේ ලෙඩ නේද? එතකොට දැන් මේ මෙතන ඉඳන් දකුණට ආවා කියන්නේ යන්න කියනවා ලෙඩ වෙලා මමයි කියලා. ඉතින් අපි තීන මිද්ද නොව අවස්ථාවක් තියෙනවා නෑ නේද? අපි වටාට කැරකෙව්වනම් අපි රෝගී ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් වටාටක් කරකෙව්වා කියලා කියන්නේ අපි මේ මහා කප්ප ගණනාවකට ඉස්සලානේ ඕක කළේ. එතකොට එහෙමනම් අපිට පේනවා අපි මේ හැම වෙලාවෙම හැම සංඥාවක්ම රෝගී. අපේ හැම සංඥාවක්ම රෝගී ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට පේන වම් පැත්තේ ඉඳන් දකුණට එනකොට මෙතන එනවා මේ ලෙඩ වෙලා මමයි කියන කතාවකට. ලෙඩ වෙලා කියන්නේ තීන මිද්දේ. ඊළඟට ආපහු ඒ කියන්නේ මම කිව්වහම ඉතින් සුඛ අත්තා කියලා අපි කියමින් පෙන්වුවේ දැන් ටිකකට ඉස්සෙල්ලා. එතකොට දැන් එහෙනම් ලෙඩ වෙලා මම. දැන් ඊළඟට ආපහු අපි යන්න හදන්නේ කොහාටද? දැන් බලන්න මෙතන මේ අනිත් පැත්ත බලන්න. සම්ප්‍රප්පලාපේ. ওই සම්ප්‍රප්පලාපේ උඩ තියෙනවා නිත්‍යභාවය කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ওই මිනිස්සු කල්පනා කරනවා මේක දුඩෝ දුඩෝ පවත්වන්න පුළුවන් නේ කියලා. දැන් හිතන්නකෝ ඔය ගම්පලාත් වල මිනිස්සු බූරුවා එහෙම ගහනවානේ නේද? එතකොට ඒ බූරුව ගගා ඉන්නකොට අර ඒ ගෙදර කාන්තාව එහෙම ඔය උපකරණයක් අරගෙන ඇවිල්ලා කියනවා නේ බලන්නකෝ මේක කැඩිලයි කියලා. එයාගේ මහත්තයාත් බූරුව ගගා ඉන්නවා. ඉතින් ඒ පාර උතන තව එක්කෙනෙක් ඉඳන් කියනවා ඕකර අතන කඩෙන් ගත්තා නම් හරි ඒක කැඩෙන්නේ නෑ කියලා. ඒ වැරදි තැන කඩේකින් තමයි මේ අරන් තියෙන්නේ නේද? එතකොට එයාගේ හිතන්නේ මේක දෙඩවීමෙන් මේක පවත්තන්න පුළුවන් කියලා. අර අනිත්‍යභාවයක් ගැන ඒක නෑ. ඒතකොට සම්ප්‍රප්ලාපය තුළ තියෙනවා නිත්‍යභාවය කියන එක. ඉතින් ඔක ගැඹුරට යන ඔයි මං සාමම් පොක්ක නේද? එතකොට දැන් අපිට පේනවා එහෙමනම් දැන් මෙතන ඉඳන් අපි අනිත් පැත්තට යනකොට අපිට පේනවා ලෙඩ වෙලා මම කියලා කිව්වා දැන් කියනවා මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ අහං මම ලෙඩ වෙලා මම නිත්‍යයි. ඒක හරියට දැන් කවුරු හරි කෙනෙක් අහනවා මොකද අද වැට ගියේ නැද්ද? නෑ මං අද ලෙඩ වෙලා. මං සාමාන්‍ය හොඳට ඉන්න මනුස්සයා. මම අද මේ අහම්බෙන් ලෙඩ වෙලා. ඔන්න ඔය ස්වභාවයනේ මේ තියෙන්නේ. එතකොට මම නිත්‍යයි. ඉතින් තාවකාලිකව ලෙඩ වෙලා කියලා. එහෙමනම් අපිට පේනවා වමේ ඉඳන් දකුණට ලෙඩ වෙලා මම. ඊළඟට පේනවා මම ලෙඩ වෙලා කියලා. ඉතින් මේ දෙක වෙන් කරන්න බෑනේ. දැන් බලන්න මෙතන තියෙන පලාසය. පලාසය හදන්නේ අරකට වඩා මේක හොඳයි කියලා ඕන වෙලාවක වෙන් කරන්. එයාට වෙන් කරගන්න විදිහක් නැති කියන එක තියෙනවා. ඒතර කියන්නේ පලාසයට විසි කරන්න දෙයක් නැහැ. එතකොට අපි මේක ඉගෙන ගත්තේ ඔය අප පස්සේ ඔය අහනුයි මමුණු එක්කව වෙලා ඉන්න එක ගැන අපි භාවනාවට එනවා. ඒක වැදගත් අවස්ථාවක්. ඒක තීරුම් ගන්න. අනිත් එක තමයි අවිජ්ජාවයි ව්‍යාපාදයේ සාරම්භයයි කියන එක ලකුණු කරලා තිනවා කියන එක තේරෙනවා. දැන් අර බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ කාමය කියන එක අනිත්‍යයි, හිස් දෙයක්, මුසා මෝස ධර්මයක්. දැන් මං කිව්වා අපි ඔක්කොම ඉන්නේ මායාවේ කුකුල් කොටුව ඇතුලේ. එතකොට මේ කුකුල් කොටුවෙන් එළියට මේක තමයි කුකුල් කොටුව නේද? පේනවද මේ ගිද්ද ලෝභයත් එක්ක මේ හැදිලා තියෙන්නේ? ඒක තමයි කුකුල් කොටුව. එතකොට අපි ඉන්නේ මේක ඇතුලේ. මෙයා කල්පනා කළේ මොකද්ද? මම මේක ඇතුළට වෙලා ඉන්නේ නැහැ. මම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා. මොකද්ද තිබුණේ? අදිෂ්ඨානය. දැන් ඔයගොල්ලෝ මොකක් හරි දුක්ඛිත ප්‍රදේශයක ඉන්නකොට මම මෙතන යනවා කියලා තියෙන්නේ නේද? ආන් ඒ වගේ දැඩි අදිෂ්ඨානයක් ගත්තා. ඒතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන අන්න ඒක තමයි පළවෙනි ඒ ආනීය සප්පාය ප්‍රතිපදාව කියලා. ඉතින් ඇත්තෙම කියනවා නම් ඉතින් අර ස්ටෙප් 7ත් එක්ක බැලුවාම ඕගලන්ට පේනවා අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ. මේ සුබයි කියලා එකක් පටන් අරගෙන මේක ඇවිල්ලා තියෙන්නේ නේද? දැන් සුබේට අපි සුඛ වුණා, ඊට පස්සේ ඒ සුඛේ පරාමාස වෙලා ඔහොම ගිහිල්ලානේ අපි මේ කතාව. දැන් මෙයා කියන්නේ නෑ ওই කතාව නේද? එතකොට එයා කියනවා මම මේක ඇතුලේ ඉන්නේ නෑ. මාය දාන්නේ සුබ වෙන දේවල් නේ. ඒව එකක්වත් ගන්න නෑ. මම මේකෙන් එළියට පැන ගන්න. ඒක පෙන්වන්නේ අපමාණං සුභාවිතා කියලා. ඒ කියන්නේ සුභ කියන විමුක්තිය දක්වාම ඒ පුද්ගලයා ඒකෙන් ගැලවිලා යනවා. දැන් බලන්න මගේ සීයාර තරහ ගිහිල්ලා කෑම ඉල්ල හිටියා කියලා කිව්වන් කිව්වේ. මේක මේ ජරාවටපත් වෙලානේ. තියා එක තීරුම් ගත්තා නම් අන්න මේකෙන් අයින් වෙන්න පුළුවන්. පැන ගන්න පුළුවන් කියන එක තියෙනවා. මොකද අපි එහෙමනම් දෙවෙනි පැරග්‍රාෆ් එකට යමු. අර සූත්‍ර දේශනාවේ යලිදු මහණනි ආරශාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ යම් ditta dharmika kama kenekut yam samparayika kama kenekut ætta yam ditta dhammaka kama sanyāvakut yam samparayika kama sanyāvakut ætta yam kisi rūpayak ætta එහෙම සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපෙදයි කියා. මෙසේ මේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරිහත්ව ආදී කාරණේ පහදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් වූනි රහත් භව වූ පසක් කෙරේ. ආනේංජ සමාපත්තීට වූ සමවති. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් මේ මහන්නුකේ උපදින්ට නිසි විපාක විඥානේ වීනම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණීවන්නේ. මහන්නේ මේ දෙවිනි ආනේංජ සප්පාය ප්‍රතිපදා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේකේ මේ පෙන්වන්නේ මොකද්ද? මේක අර තේරෙනවා අර 2B diagram එකත් එක්ක හොඳට බලවනවා. එතකොට මේකේ පෙන්නනවා බලන්න මේ දික්ටි අනුසයෙන් ඇවිල්ලා නේද? බයගති ඉඳන් දික්ටි අනුසයට ඇවිල්ලා මේ කබලින්කාර ආහාරයට එහෙම අපි ඇඟිල්ල දික් කරනවා නේ. එතකොට දැන් මෙයාට පේනවා මගේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය මෙන්න මේ රූපය නිසායි. කබලින්කාර ආහාරයේ රූපය නිසායි මෙන්න මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. රූපේ නොවෙන්නේ නම් කාම සංඥා නැතේ කියන එක තේනවා යා. එතකොට ඔය කාම සංඥා කියන එක දත්තාම මේ මෙතන තියෙනවානේ මේ ජරා වේදනා අසම්පජාන රේඛාව. මෙතන මෙතන තියෙන්නේ ජරාව. එතකොට මෙතන වේදනාව. මේක දික්කලොත් එන්නේ මේ දෙක මැද්දට එනවා සම්පජානකාරීත්වය නැතේ කියන එක. අන්නේ රේඛාවටයි එන්නේ. එතකොට මේ රේඛාවේ මේ උඩ කොටස ගත්තාම වේදනාවෙන් ඉඳන් අසම්පජානකාරීත්වයට අන්න එතෙන්ට තමයි කාම සංඥාව කියලා කියන්නේ. එතකොට එහේ දැන් එයා කල්පනා කරනවා මෙන්න මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ රූපයේ තියෙන සතර මහා භූතයෝ නේද? අන්න එහෙමනම් එයා ධාතු මනසිකාරේ එයා කරනවා මේ රූපේ නැත්තම් මේ කාමයේ කාම සංඥා වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මෙතන ඕගලන්ට පැහැදිලි වෙනවා අර 2B diagram එකේ කතාවත් එක්ක. මතකද? සුභ වුණා, නිට්ටය වුණා, ඒකෙන් සුඛ වුණා, සුකේන් අත්තා කියලා අරගෙන අන දිට්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කරනවා. එතකොට මේ රූපයට මේ සුඛ කියන කතාව කියන්න යන්නේ නැත්තම් අපිට රූපේ ඉක්මවන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන් ඕගොල්ලන්ට ඉක්මවන්න බැරි වෙලා තියෙන්නේ මොකද? බුදුහාමුදුරන්ගේ දැන් ඕගොල්ලන්ගේගේ තියෙනෙත් මල මුත්‍රා, බුදුහාමුදුරන්ගේගේ තියෙන්නේ මල මුත්‍රා. මොකක් නිසාද? නාම කොටස නිසා නේද? බුදුහාමුදුරෝ කියලා. අන්නේ නාම කොටස කියන එක අපි ඉක්මවුවොත් මොකද වෙන්නේ? අන්න මේ බුදුහාමුදුරන්ගේ රූපය ඉක්මවන්න පුළුවන්. අන්න ඒ වාගේ මේ සුඛයි කියන කතාව එහෙම ගිහිල්ලා තමයි අපිට ඉක්මවන්න පුළුවන්කම කියන එක ඇති වෙන්නේ. රූපේ සුඛයි කියන තාක් අපිට රූපේ අතහරින්න බෑනේ. එතකොට ඒක නැත්තම් පුළුවන්. එතකොට එහෙනම් ඒ භාවනාව ඉතින් ඕගොල්ලෝ කරලා තිනවා අසුචි පටවයි මගේ නෙමෙයි කියලා ගත්තේ. ඊළඟට පෙන්නන තුන්වෙනි කාරණේ යලිදු මහන්නේ ආර ශාක්‍යයෙන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ක ධම්මික කාමියොත් යම් සම්පරායක කාමයොත් එද්ද යම් ditta dhammika kama sanyāvuk yam samparāyika kama sanyāvukut ædda yam ditta dhammika rūpayot yam samparāyika rūpayot ædda yam ditta dhammika rūpa sanyāvukut yam samparāyika rūpa sanyāvukut ædda me dekama anittye yamak anittye nan e truṣṇā diṭṭhi vaśen abhinandana karanta nonisuve abhimāṇīn kiyanta nonisuve væsaganna sitinna nonisuve මෙසේ පිළිපන්නේ කාම රූප ප්‍රතිබාණියම එම පිළිවෙත් බහුලකට වෙසෙනේ මානුන්ගේ සිත අරිහත්වාදී කාරණේ පහදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවන රහත් භව හෝ පසක් කෙරේ. විඥානං ඡායතන සංඛ්‍යාත ආනීජ්ජේට සමවදී. ඒ මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙන. යම් කරුණකින් මේ මානුගේ උපතර නිසි විපාක විඥානීය වීනම් ඒ කුසල ආනීජ්ජ ස්වභාවයට පැමිණීවන්නේ. මාන්නේ මේ තුන්වෙනි ආනීජ්ජ සප්පාය ප්‍රතිපදාවයි කියන්නේ. දැන් එතකොට මෙතන පෙන්වන්නේ මොකක්ද? මෙතන පෙන්නනවා මේ කාමය කියලා කිව්වහම ditta ධම්මයි සම්පරායිකයි. කාම සංඥාවත් ditta ධම්මයි සම්පරායිකයි. එතකොට රූප සංඥා මේ ඔක්කොම ditta ධම්මයි සම්පරායිකයි. එතකොට මේවා ඔක්කොම අනිත්‍යයි. ditta ධම්මයි දැන් තියෙන එකයි දෙකම අනිත්‍යයි. එහෙනම් මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍ති කියලා ගන්න ඕනේ. එතකොට අන්නේ මෙහෙම කරනවා නම් අන්නේ මේ පුද්ගලයා මේ 6 වෙනි ධානී කරා ගමන් කරනවා. දැන් බලන්න අර ඇත්තම කියනවා රූපේක් මොල ආකාස සංඥායතයට ගියා නේද? එතකොට ආකාස සංඥායතනේ එතන වේදනාවක් එහෙම තියෙනවානේ. අන්නේක ඉතින් එයා ඒ ආකාසඤ්ඤායතනෙ ස්පර්ශ වෙමින් තියෙන වේදනාව අභිනන්දනා කරන්නේ නැහැ. එතකොට ඒ වේදනාව අභිනන්දනා කරන්නේ නැත්නම් ඉතින් විඥානඤ්ඤායතනෙට යන්න පුළුවන්. අර ඉස්සෙල්ල රූපේ ඉක්මවා වාගේ රූපේ ඉක්මවලා ඇති වුණාම ප්‍රතිඵලයේ තියෙනවා ආකාසඤ්ඤායතනෙ. ආකාසඤ්ඤායතනෙ සාති වුණා වේදනාවක් තියෙනවා. ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්තේ. මොකද්ද මේ කියන්නේ? සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. ඒ වේදනාව අපි මෙනෙහි කරනවා නේද? අනිත්‍යයි කියන්නේ. ඒ වේදනාව අනිත්‍යයි. මොන වේදනාවද? ආකාසඤ්ඤායතනෙ ස්පර්ශ වෙමින් තියෙන වේදනාව. එතකොට ඒකේ අනිත්‍යභාවයෙන් විඥානඤ්ඤායතනෙ කියන එකට යනවා. එතකොට එහෙනම් අපි ඊළඟ එක බලමු. මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද්ද, පරලෝ යම් කාමයෝත්තේද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, මෙලෝ යම් රූපයෝත්තේද්ද, පරලෝ යම් රූපයෝත්තේද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තේද්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතුරු නොවී නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තයේ ඒ ප්‍රණීතයේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චඤ්ඤායතන සමාධියේ හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණයන් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානෙ ආකින්චඤ්ඤායතන කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහණනි මේ පළමුවන ආකින්චඤ්ඤායතන සමාධියට හේතු වූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ. දැන් බලන්න මෙතන මෙයා බලනවා මේ ධ්‍යාන සංඥාව. දැන් අපි 6 වෙනි ධ්‍යානට ගියා නම් ඒ ධ්‍යාන සංඥාව මේ සංඥාවන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් යම්කිසි ආකින්චඤ්ඤායතනයක් වෙනවද මොකක්වත් නැති කියලා අන්නේක ශාන්තයි ප්‍රණීතයි ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා ගන්න. එහෙම ගත්තයින් පස්සේ යාට පුළුවන් වෙනවා මේ 6 වෙනි ධානී වල ආකින්චඤ්ඤායතනෙට යන්න. දැන් පේනවාද අර කුකුල් පට්ටිය ඇතුලේ මම ඉන්නේ නැහැයි කියන කල්පනා කළා. මේකෙන් මං ගැලවෙනවා කියලා. ගැලවිලා ඊට පස්සේ ගියා ආකාසඤ්ඤායතනෙට. ඒකේ තිබුණු වේදනාව ඒකත් මට එපා කියලා ගත්තා. දැන් ඒ පරමය මෙයාගේ ඒ වේදනාව අනිත්‍යභාවයේ සම්පූර්ණයෙන් දැක්කනම් එයාට පුළුවන්කම තියෙනවා ඔය ආකින්චඤ්ඤායතනෙ කියන එකට යන්න. එතකොට මෙයා කියන්නේ මොකද්ද? අර කුකුල් පට්ටියෙන් අයින් වුණා වගේ මම මේක ඇතුළේ ඉන්නා වගේ මම මෙන්න මේ වේදනාවල්ගෙන මම ඉන්නේ නැහැ කියලා නේද? අන්න එහෙම ගිරීමෙන් තමයි එයා යන්නේ. එතකොට මෙතන තව දෙයක්ත් පේනවා. තව දෙයක් පේනවා කියන්නේ මේක පැහැදිලි කරන්න පුළුවන් අර මේ ඩයග්‍රෑම් එක එකත් එක පොඩ්ඩක් බැලුවොත් දැන් බලන්න මේකේ මේක නිකන් ස්ක්‍රීන් එකෙන් බලාගත්තා නම් ඇති. දැන් මේකේ අභිච්ඡාව කියන එක තියෙනවා නේද? ඒ වගේම ව්‍යාපාදේ තියෙනවා. හොඳයි අපි එක මොහොතකට හිතමු අපිට මේ අභිච්ඡාවයි ව්‍යාපාදේයි නැහැ. අපිට සාරම්භයේ විතරක් තියෙනවා කියලා. සාරම්භයේ කම්පිටිෂන් එක නේද? මේක තියෙනවා නම් මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා මෙතනින් මේක පොඩ්ඩක් කැරකෙන්න පටන් ගන්නවා. මෙතන පල්ලෙහැයි කැරකවීමක් තියෙනවා. ස්පින් වෙනවා. එතකොට ඒක උනායන් පස්සේ ඉතින් මෝහෙන් අල්ලගෙන ඕක කරකවනවනේ විඥාන ආහාර පාරේ. මෝහ සල්ලින් කරකිනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ අභිජ්ජා ව්‍යාපාද නැති වුණත් සාරම්භයේ තියෙනවා මේ වැඩේ දුවනවා. ඒක පැහැදිලි කරනවා නම් දැන් අපි හිතමු මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන ඉන්නවා. බොහොම සන්තෝෂයෙන් ඉන්නවා කාලා බීලා ජීවත් වෙනවා. ඕක දැකලා තව ලොකු මුදලාලි කෙනෙක් ගෙනල්ලා එයා දැම්ම ලොකු කඩයක් මෙයාගේ අල්ලපු කඩේ හැටියට. දැන් ඉතින් ඒ පාර දැන් මිනිස්සු යන්නේ අර එයා ලාභයට දෙනවා. එයා තොග ගොඩක් අරගෙන හොඳ ලාභයට දෙනවා. දැන් ඉතින් මෙයා පරාදයි. ඒ පාර මෙයා කල්පනා කරනවා මං එහෙනම් ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මං භාවනා කරනවා. මං ඉතින් දැන් පරාදයි මේක හරියන්නේ නැහැ කියලා. දැන් භාවනා කරලා දැන් එයා ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා දැන් මෙයා කල්පනා කරනවා මං ඉස්සෙල්ලා හිටියා වගේ නෙමෙයි මට දැන් බොහොම හොඳයි මං ප්‍රීතියක් ඇතුව මම හොඳට ඉන්නවා විවේකීකුත් ඇතුව කියලා. ඒ පාර දැන් එයා එහෙම උදං අනාගෙන ඉන්නකොට ඔන්න දෙවෙනි ධ්‍යානෙට ගිය එක්කෙනා එනවා. ඇවිල්ලා කියනවා මොකද්ද මේ? ඔයා මේ විතක්ක ਵਿਚාර කර කර ඉන්නේ ඔය ප්‍රථම ධ්‍යානේ. මම එහෙම නෙමෙයි විතක්ක ਵਿਚාර නැතුව මේ ප්‍රීතිය ඇතුව මුළු ශරීරයෙම තෙමාගෙන මම ඉන්නවා. ආයිත් පරාදයි නේද? ඒ පාර මෙයා ඒ ධ්‍යානෙට ගියා. අන්න ඒ පාර තුන්වෙනි ධානයට ආපු එකෙනා ඇවිල්ලා කියනවා මොකද්ද ඔය? ඔයාගේ ওই ප්‍රීතිය ඉතින් ඔයා ඔබට ඇලෙන්නත් පුළුවන්. මම එහෙම නෙමෙයි ප්‍රීතිය නැතුව මම මේ සුඛේ සහගතෝ. මට මූණෙන් හිතන් දැනෙනවා මේක මම බොහොම හොඳට ඉන්නවා. දැන් ආයිත් පරාද. ඒ පාර දැන් අන්න එයා ඒ තුන්වෙනි ධානයට ගිහිල්ලා ඉන්නකොට හතරවෙනි ධානය එක්කෙනා ඇවිල්ලා කියනවා මොකද්ද ඔයා ඔය සුඛෙන් ගන්නාම ඔයා අනිත් පැත්ත ඔයා දුකටනේ වැටෙන්නේ. මම සුඛය දුකය දෙකම පහ කළා. මම මේ බොහොම හතරවෙනි ධානයේ සහගතෝ ඉන්න මම වැටෙන්නේ නැහැයි කියලා. ආයිත් පරාදයි නේද? කොහොම ගිහලා ඉතින් මෙයා යනවා ආකාස සංඥායතන විඥානංච ආයතනේ. يعني වේදනාව දැනින්නාව වේදනා ගැන සංඥා මනසිකාරයන් කතා කරන්න පුළුවන්. කයිවරු ගහන්න පුළුවන් ඒක ප්‍රමාණයට තියෙන්නේ මොකද්ද? ඉතින් විඥානංච ආයතනේ දක්වා තමයි නේ. එතකොට දැන් මෙයාට පේනවා මෙහෙන් මම කොහොම කළත් එහෙනම් මම පරාදයි. එහෙමනම් එයා කල්පනා කරනවා මේ වේදනාවෙන් දිනන්න බෑ. එහෙමනම් දැන් මේ ඒතං සන්තං ඒතං පනිතං. මේක මේක නැති වෙලා යනවනම් හොඳයි කියලා කල්පනා කරනවා. අන්න ඒකෙන් එයාට ආකින් චන්නායතනිය කියන එකට එයාට ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට දැන් මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වල අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ පෙන්නනවා මේ භවයද භෝගයද වෝකාරයද කියන එක. වෝකාරය කියන්නේ මේ රූප සංඥා එක්කම ඇති වෙන එක. ඒ අහංකාරයට පදට්ටානෙයි කියලා. අහංකාරස පදට්ටාන ආසන්නේ ඇයි සීතලද? එතකොට මේක පෙන්වන්නේ මේ භවයේද භෝගයේද වෝකාරයේද අහංකාරයට පදට්ටාන වෙනවා කියලා. එතකොට දැන් බලන්න මෙතන ලකුණු කරලා තියෙනවා මේ භවය වේදනාව තියෙන තැන නේද? කබලිකාර ආහාරය ළඟ භෝගය. ඊළඟට විවකාරය කියලා කියන ඕකාරය කියලා කියන මේ මනෝ සංචේතනාව අතර මේ තියෙන දන ලකුණු කරලා තියෙනවා. දැන් බලන්න මේ භෝගයන් නිසා අපි අහංකාර වෙනවන්නේ. දැන් ඉතින් Tamanට බෙන්ස් කාර් එකක් තියෙනවා. මට හොඳ ගෙදරක් තියෙනවා. නේද? අන්න ඒක නිසා අහංකාරය තියෙනවා. ඒ වගේම භවය නිසාත් අහංකාරයක් තියෙනවා. දැන් බලන්න මේ අවුරුදු 16ක ගෑන ළමයෙක් කියන. එයා ලස්සන නම් එයා තින් අහංකාර වෙලා තියෙනවා. ඉතින් දැන් බලන්න ඕකත් හරි ප්‍රශ්නයක්. දැන් ඉතින් එයා ලස්සන වෙලා තියෙන්නේ මේ අතීතයේ තින් කලාව කුසලයන් එහෙම අනුවනේ නේ. දැන් ඔබට අහංකාරල දැන් ඉතින් එයා කල්පනා කරන්නේ ආපහු මේකට යන්න. එතකොට ඒක සඳහා කුසල් කිරීමක් හරි නේද? ආදී වශයෙන් එනවා. එතකොට ඔන්න ඕක පෙන්නන ධම්මේස උපගමන ලක්කන ආත්ත සංඥා කියලා. ආපහු ඒ සංඥාවටම තමයි යන්නේ. ඒ කියන්නේ අපි සංඥාවෙන් මෙතන භවය ඇති වෙලා තියෙනවා. මෙතන ආපහු ඒ සංඥාවට යෑමකුත් තියෙනවා. ඉතින් බලන්න අපි හිතමු ලේන් එකේ ඉන්නවා දැන් ලස්සන ගෑල් ළමයි. එයා උකට අහංකාර. හැබැයි මේ මුළු ලේන් එකේ හැම තැනම හැමෝම එක ගාගේ ලස්සන නම් මොකද වෙන්නේ? අහංකාර වෙන්න දෙයක් නැහැ. ඒවන ඕගලන්ට පේනවා මෙතන මේ විසමතාවයක් තියෙනවා. ඉනීක්විලිටි එකක් නේද? අන්න සමාන නැතිකම නිසා තමයි එතන අහංකාරය කියන එක තියෙන්නේ. ඒ වගේම තමයි තියෙන්නේ ඕකාරය. දැන් මෙතන පෙන්නන්නේ මේ ආකාසඤ්ඤායතන වාගේකට ගියා නම් ඉතින් ඒක නිසා එයාට මම අනිත් අයට බය ආකාසඤ්ඤායතන මට පුළුවන්. අන්න ඒ විදිහට ඒක අහංකාරය කියන එක තියෙනවා. එතනත් හැමෝම ඉන්නේ ආකාසඤ්ඤායතනේ නම් ඒක නෑ. වෙනස්කම උඩ තමයි තියෙන්නේ. එතකොට මේ කාරණා තුනින් මෙහෙමනම් ආහංකාරය කියන එක එක ඇති වෙනවා. එතකොට දැන් ඉතින් මේක පෙන්වන මේ ධම්මේසු උපගමන ලක්කන අත්තසඤ්ඤා. අත්තසඤ්ඤාව ධර්මවිශේෂයි. ඒ සංඥාස ධර්මවිශේෂ කිව්වම සංඥා සහ චේතනා. ඒව දැඩිව ගැනීම ලක්ෂණයක් තියෙනවා. එතකොට ඒක අහංකාරයට බද්දට්ටානේ. අපි අර පෙන්නු අර කාන්තාවගේ ඒ ළමයාගේ උදාහරණයම ඒක පෙන්නු. එතකොට දැන් අහංකාරයෙන් වෙන්නේ මොකද්ද? එහෙනම් අත් සංඥාව කියන එකට යන්න. එතකොට ඊට පස්සේ මේ පිටකෝපදේශයේ පෙන්නනෝ මේ සිංහල පොතේ පිටුව 132 පුරුෂ ඉන්ද්‍රියට ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාවට බද්දට්ටානිය කියලා. ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය තණ්හාවට ආසන්න කාරණේ එන පදට්ටානි කියන්නේ ආසන්න කාරණේ. පිරිමියෙක් නම් ගෑණියා සම්බන්ධව දෙයක් තියෙනවා. මෙසේ අභ්‍යන්තරේ ඇලෙනවා. මේ අහංකාරය. මෙසේ රාග සහිත වූයි බාහිර වූ දේ සොයයි. මේක මමංකාරයයි. එතකොට මේ විදිහට පෙන්නනවා මේ ස්ත්‍රී සම්බන්ධවත් අපි මේ විදිහටම තමයි හිතන්න ඕනේ. එතකොට ඉතින් අපි ඕක පැහැදිලි කරලා තියෙනවා. ආපහු ඉතින් නැවතත් මතක් කරනවනේ ඔය පුරුෂේ කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ වෙන විදිහකට. අන්න බලන්න සමානතාවය තියෙනවා. පුරුෂයා ස්ත්‍රිය ගත්තාම වෙනසක් තියෙනවා. පේනවද? අන්න ඒක නිසා තමයි මේ අහංකාර කතාවක් එක තියෙන්නේ. එතකොට මේ කාන්තාව පුරුෂයේ දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව කාන්තාව දෙස බලන්නේ වෙන විදිහකට. අන්න සමානත්වයේ කියන්නේ. ඒක වෙනකොට හිතෙනවා අපි මේ ලොකු වෙලා තමයි මේවා ඇති වුණේ කියලා. නමුත් එහෙම නැහැ. මතකද අපි ඔක පැහැදිලි කළා. ඒ කියන්නේ අපි මම දැක්ක අවුරුදු 6ක 7ක පිරිමි ළමෙක් අර පේරත්ත පාත් වෙලා තිබුණා. ඒක අල්ලගෙන යනවා. එයාගේ නංගි ඉන්නවා එතන අවුරුදු 4ක 5ක දරුවෙක්. එයාටත් කියනවා මේ පේර ගහට නගින්නේ කියලා. අම්මා බලාගෙන ඉඳලා කිව්වා පුතේ ගෑන් ළමෙන් ගස් නගින්නේ නැහැ නේ කියලා. ඒ බාර යන්න මෙයා අල්ලගත්තා ඒක. ඒගොල්ලන්ට ඒව බැරිද? අපිට විතර දේව පුළුවන්. දැන් ඒ පාර සින්දුවකුත් කියන්න පටන් ගත්තා. බලන්න අර පොඩි එකාටත් අරක මතුවෙලා ආපු හැටි මං පිරිමියා කියන එක නේද? එතකොට මේ පීර කඩන්න යනවා කියන්නේ අර යට බෑ මට පුළුවන් කියන අර්ථයෙන්. ඉතින් ඔහොම වෙලා දැන් ඉතින් ඔන්න පළවෙනියට දාගත්ත මං පිරිමියා කියන කතාව. ඔය ළමයා අපිටම ලොකු වෙලා කසාද වැඳගෙන ඒ තමන්ගේ නෝනත් එක්ක වැරට ගිහිල්ලා මේ එනකොට මිදුලේ තනකොළ එහෙම තියෙනවා. දැක්කම අක්ක පාට හිතන්නේ මොකද්ද? මේව පුළුවන් මට තමයි. අපේ නෝනට ওই ලෝන් මූවින් වාගේ වැඩ බෑ. බර වැඩ පුළුවන් මට තමයි. දැන් නෝන එනවා ගේ ඇතුළට. එයා අර කුස්සිය මේසෙ ළඟින් බෑග් එක තියනකොටම එයා කල්පනා කරනවා මේක තමයි මගේ රාජ්‍යය. අපේ මහත්යත් නම් සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා කියනවන්නේ. ඔන්න ඔයගේ ගිහිල්ලා මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා ඒ තමන් ඒ කියන්නේ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නය අටවගෙන. දැන් එහෙනම් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අහංකාරය කියන එක නිසා දැන් ඉතින් තමන් අර බාහිර උදේ සොයනවා. පුරුෂයා කාන්තාව හොයනවා වගේ නේද? අන්න බාහිර උදේ හොයනවා. අන්න ඒක තමයි ඉතින් අහංකාරය. දැන් මේක උනාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් අහංකාරය මගින් ඒ පර මමංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් මේක පෙන්වන්නේ මේ අහංකාරය නිසා මමංකාරය වෙන හැටි තමයි මේ පෙන්වා දෙන්නේ. ඉතින් දැන් මමංකාරය ගත්තාන් පස්සේ තවත් ප්‍රශ්නයක් නේද? මං කියවනේ අහංකාරයේ ප්‍රශ්නේ මොකද? අර ගෑනු ළමයා ලස්සන නම් ලස්සන උනේ කොහොමද? මං මෙත්තාව පවත්වාගෙන හරි හොඳට හිටියා කියලා. දැන් මං ආපහු යන්නේ අන්නේ සංඥාවටමනේ. මෙත්තාව හරි පවත්වාගෙන ඉන්නා වූ ඒ සංඥාවටමයි යන්නේ. එතකොට එනං අපිට පේනවා ඉතින් අත්ත සංඥා කියන එක එතනින් එනවා. අන්න ඒ කියන්නේ අර බල්ලා කණුවටේ කැරකෙනවා වගේ මේ අත්තා කියන ගත්තා එක ඒක අහංකාරය මගින් නැති වෙනවා. දැන් ඉතින් අර බාහිර උදේ හොයන්න ගියායි කියන්නේ අන්න මොන හොයන්න ගියාම ඉතින් මගේ කියලා මතකද අපි බැලුවානේ අර මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ නේද? තණ්හා පරිග්‍රහය ඒකේ මමංකාරය මමංකාරයෙන් සුඛ සංඥාව එතනින් ගන්නේ ස්පර්ශයට. දැන් පේනවද? ඒ පාර ආපහු මෙතන කරකෙන්න පටන් ගන්නවා. දැන් අහංකාරයෙන් ඊළඟට මමංකාර කතාව කියන එක අපිට ඇති වෙනවා. එතකොට දැන් මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා කාරණා තුනක්. 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් බලන්න මේ වේදනාවනේ මේ පැත්තේ තියෙන්නේ නේද? දැන් මේ හරියෙන් තව පොඩ්ඩක් එහාට ගියාම පරාමාසය මේ ඩයග්‍රෑම් එක අපි අංශක 90කින් කරකවලා බලන්න. අංශක 90කින් කරකවුවන් පස්සේ අපිට ඉන්නේ මොකද්ද? අන්න අර වේදනාව යගේ පරාමාසයට එහෙම ගිහිල්ලා ඒ තිබින්නා වූ අවස්ථාවක් වගේ ඕගලන්ට පේනවා නේද? එතකොට දැන් 1 2 3 පේනවද ලකුණු කරලා තියෙනවා. දැන් මෙතන උඩින් අපි ලියලා තියෙනවා මේ පානාතිපාතේ නිසා අපි දන්නෝ දේශේ. දේශේ නිසා පානාතිපාතේ. ඒක ලකුණු කරලා තියෙනවානේ මේ ඩයග්‍රෑම් එකේ ස්ලයිඩ් 5 එකේ නේද? මෙතන දේශය නිසා මේ පැත්තේ පානාතිපාතේ. පානාතිපාතේ නිසා දේශය කියන එක. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා අදත්තාදානි. ලෝභය දිනේ වම් පැත්තේනේ. එතකොට අදත්තාදානි නිසා ලෝභය, ලෝභය නිසා අදත්තාදානි. ඒ වගේම කාමීසු මිච්ඡාචාරය කියන එක ලකුණු කරලා තියෙනවා. අපි දන්නවා කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම නේද? එතකොට අපි පළවෙනි දවසේම ඉගෙන ගත්තානේ ඔක අර දවස් හතරේ වැඩසටහන. එතකොට දැන් මෙතන හොඳ ලස්සන දෙයක් පේනවා. මොකද්ද පේන්නේ? දැන් ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ ඇකිලීමක් තියෙනවා. ඇකිලීමක් තියෙනවා කියන්නේ මේක හරියට නිකන් බෝලු කූඩුවක් වගේ. රිදි දාන බෝලු කූඩුව මෙහෙම අකුලන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් නෙවෙයි පෙන්වන්නේ, බෝලු කූඩුව කෑල්ලක් වගේ නේද? ඉතින් මේක එක පැත්තකට ඇකිලෙනවා. මෙහෙම ඇකිලීමකුත් තියෙනවා. අනිත් පැත්තටත් අකුලන්න පුළුවන්. දැන් බලන්න මෙහෙම ඇකිලෙනවා කියන්නේ මේ ඉරු දෙකෙන් පෙන්වන්නේ ඒක නේද? ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ පානාතිපාතය කරනවා නම් අදත්තාදානියත් ඒකෙම කෙරෙනවා. කුකුලව මරනවා නම් උගේ මස් ටිකත් ගත්ත උදුන්නේ නැහනේ. එහෙනම් පානාතිපාතයෙන් අදත්තාදාන. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක මේ පැත්තට ඇකිලීම කියන එක තියෙනවා. කාමේසු මිච්ඡාචාරයේ කතාවට එන්නේ. අනිත් පැත්තට ඇකිලීම තමයි අපි විශේෂයෙන් බලන්නේ මේ අවස්ථාවේදී. මේ පරාමාසයේ ඉදං සත්‍යයට යන එකක් තියෙනවා. ඉදං සත්‍යයේ පරාමාසයට යන එක. ඒක තමයි මේ පැහැදිලි කරලා තින්නේ මෙතන. දැන් බලන්න මේ පෙර වූ මෝහය, දේශ සහිතෝ ජීවත් වීම, පානාතිපාතය. එතකොට පෙර වූ මෝහය කියලා පේනවද මෙතන? මේ 1.3 මෝහය. උතන් නේද අර ඕකාරය කියන එකද ආවේ? චේතනාවනේ තිබිච්චේතන තියෙන්නේ. ආකාසඤ්ඤායතන වාගේ නේද? එතකොට ඒ කියන්නේ මොකද්ද? රෝගී සංඥාව මගේ කියලා ගත්තා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන සංඥාව මගේ කියලා ගත්තා. මොකද අපි ඒක ඉගෙන ඉපදුණු තේත් ඔච්චරයිනේ නේද? මතකනේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේ පටිසහරණං අයං අදෝසෝ කියලා හැම කිව්වේ. එතකොට දැන් මෙතනදී එහෙමනම් හොඳ ලස්සන ධර්මයක් වෙනවා නේද? අපි පටන් ගන්නෝ මෙතනින් 1.3. එතකොට පෙර වූ මෝහේ අන්න අපි වම් පැත්තට එනවා. දේශ සහිතෝ ජීවත් වීම. ආකාසඤ්ඤායතන සංඥාවගේ රෝගී සංඥාවක් මගේ කියලා ගත්තා. පානාති පාතේ මේ පැත්තට ගියා. එතකොට මෙතනින් මැද්දෙන් පටන් ගත්ත වම් පැත්තට ආව දකුණට ගියා. ඊළඟට ආපහු උඩ එකක් තියෙනවා. ඕගලන්ට ඒකත් ලියලා තියෙනවා මෙතන. දැන් අවිද්‍යාව, ලෝභ සහිතෝ ජීවත් වීම, අදත්තාදානිය. එතකොට දැන් අපේ අවිද්‍යාව මොකද්ද? අපි හිතනවා මේ රස්සාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඕක නේද අපේ අවිද්‍යාවද නේද? දැන් අවිද්‍යාව දැන් එතනින් එන්න වම් පැත්තට. ලෝභ සහිතෝ ජීවත් වීම, දකුණට ගියා අදත්තාදානිය කියන එක. ඊළඟට ආපහු මැද්ද එකක් ලියලා තියෙනවා. කාමේසු මිච්ඡාචාර, කාම සංඥාව මෙහි ඇලීම අබිනිවේෂය. එතකොට ඒක පටන් ගන්න මේ කාමේසු මිච්ඡාචාර. එතකොට මෙතන තියෙනවනේ අර සුභයි කියලා ගත්තාම නේද? එතකොට ඒක ගන්නකො කාම සංඥාව කියලා. එතකොට ඒකේ ඇලීම අබිනිවේෂය. එතකොට මෙතන අපි පෙන්නනවා මේ තුන් ධර්මයෝම. ඒ කියන්නේ අබිනිවේෂයයි, අවිද්‍යාවයි, මෝහයයි. මේ කාරණා තුන නේද? අබිනිවේෂයයි, අවිද්‍යාවයි, මෝහයයි. මේක ඉදන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථයට ඇදිලා එනවා කියන එක තියෙනවා. ඒක ඇදෙන්නේ වර්තමාන මොහොතේදී. තණ්හාව මගින් අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. එතකොට ඒක ඒ අවස්ථාවේදී ගත්තාම මේ අහංකාරයේ මමංකාරයේ එකට එකතු වෙලා ඉන්නවා. මතකද අපි බැලුවා අර අහණේ මවුනේ එකට ඉන්නවා කියලා, අර කුක්කුච්චේ අස්සේ. ඒක පෙන්වන නෝක සඳහා තමයි. දැන් මේකේ වැදගත් කාරණාව තමයි මෙන්න මේ කාරණා තුන මගින් මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඒක ප්‍රසන් මොමන්ට් එකේ මේ මොහොතේ තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ, ඒක මෙතන ගැඹුරු අර්ථයක් මෙතන තියෙන්නේ. ඒක තේරුම් ගන්න බලන්න. දැන් ওই මිනිස්සෙක් අපි තුන් ලස්සන මිනිස්සෙක්ව දකිනවා. කාන්තාවක් කියන්නකෝ. එයා දැක්ක ගමන් එක පාරටම මිනිසෙක් ගන්නවා නේද මේක සුබයි කියලා. දැන් බලන්න එයාගේ මේ උලම් පොදක්වත් ඕගලන්ට වැදුනාද? කිසිම දෙයක් හම්බුනේ නැහැ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කෑමක් නම් මේ බඩට කන්න හම්බුනා, මගේ ශරීරයේ පවතින මේකයි කියලා නේද? අර මිනිස්සුගේ හුලම් පොදක්වත් හම්බුනේ නැහැ. හම්බෙන්නේ නැතු එක පාටම අපි ගන්නෝ මේක සුබයි කියන එක. දැන් බලන්න මේ කතාව මෙතන පේනවා නේද? දැන් බලන්න මේ අවිද්‍යාව. දැන් ඔය සුබයි කියන කතාව එන්න අපි මේ ඇතුලේ තියෙන්න එපා මොකක් හරි එකක්. එතකොට මෙතන තියෙන්නේ විඤ්ඤාණාහාර පාර බලන්න. විඤ්ඤාණාහාර පාරේ ඕගලන්ට මතකයි නේද? අර අපි විඤ්ඤාණාහාරයෙන් එනවා අනිත්‍ය, නිට්ටය කියන විපල්ලාසය. අවිද්‍යා යෝගය කියලා ගන්නකො මෙතන. එතකොට අවිද්‍යා යෝගේ නිදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථේ ඊට පස්සේ අපි එනවා අවිද්‍යා ආශ්‍රයෙට නේද? මේ දෙක නේ මෙතන ලකුණු වෙන්නේ. දැන් බලන්න මේ දෙක අතර කිසි දෙයක් නැහැ නේ. අර කාන්තාව දකින අවස්ථාව ගත්තාම උලම් පාරක්වත් වැදුන්නේ නැහැ. බඩට යමක් ලැබුණේවත් නැහැ. එතකොට එහෙමනම් මොකක්වත් වෙන්නේ නැතුව එක පාරටම අපි අරය ඒ සුබයි කියලා එහෙම ගැනීමක් කියන එක තියෙනවා. ඒක තමයි මේ පෙන්නන්නේ. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේත් නැහැ. දැන් අතීතේ කාපු එකක් නම් කාපු එක ගැන එකක් තියෙනවනේ. මේ දෙක මට මොකක්වත් වෙන්නේ නැතුව එක පාරටම මේක ඇදීමක් කියන එක එතන සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි දැන් එහෙනම් එක කාරණාවක් ඕගලන්ට පේනවා මේ අවිද්‍යාව නිසා මෙතන ඉදන් සත්‍යයට ඇදීමක් කියන එක. ඉතින් ඒක හරියට හිතන්න මේක තේරුම් ගන්න දැන් පරාමාසෙ ඉඳන් හිතන්නකෝ අවිද්‍යාව කියන තැන පුලියක් වගේ එකක් තියෙනවා. මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සේ මේක ඇදලා ගන්නවා නේද? සුඛයි කියලා වගේ එයා පල්ලෙහාට අදිනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඇදිලා එනවා ඉදන් සත්‍යයට. එහෙනම් අවිද්‍යාවේ මෙතනට එන එක ඔයාලට තේරෙනවා. ඉතින් අභිනිවේෂණ ඉතින් අහන්න දෙයක් නැහැ නේ. සංස්කාර වලට ඇලිලා තියෙන එක නිකම්ම ඇදෙනවා කියන එක තියෙනවා. ඒක ඉදන් සත්‍යයට. අනිත් අතට ගත්තාම මේ 1.3 මෝහය. අන්න ඒක තේරුම් ගන්න ඕගලන්ට කරන්න තියෙන්නේ අර ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එක මතකයිනේ. මතකද ඒක වටේ ලොකුවට බෙල්ට් එකක් දාලා තිබුණේ. ආන්නේ බෙල්ට් එකේ දාලා හිතන්න බලන්න මෙහෙන් ගියා මේ බෙල්ට් එක අන්න රූපයට එනකම්ම ගියා. උඩින් ආව අවිද්‍යාවෙන් ඕන්න දැන් පල්ලෙහාට ලණුව දාලා වාගේ පුලිහරා අදිනවා. මොකද වෙන්නේ? අර මේ පැත්තේ තියෙන ඔක්කොම දේවල් ටික ඇදිලා එනවා. මතකද අපි කිව්වේ මෝහෙන් අගති ගමන යනකොට ඡන්දයෙන් අගතියයි දේශයෙන් අගතියයි බයෙන් අගතිය ඔක්කොමයි තියෙනවා. එහෙනම් ඔක්කොම ටික තමයි මේ කසට ඇදිලා එනවා කියන එක. එතකොට මෙතන තේරුම් ගන්න ඕනි දේ තමයි මෙන්න මේ කාරණා තුනම නිසා මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. අර හුලම් පොදක්වත් ඇදුට ඒ කියන්නේ විඥාන ආහාර පාරේ භාවනාවක් ඕගලන්ට එතන සිද්ධ වෙනවා කාරණා තුනකින් අර. ඉතින් දැන් ඕගලන්ගේ මේ භවයේ යම්කිසි මෝහයක් තියෙනවද? මොකද වෙන්නේ? ඒක ඊළඟ භවයේ අවිද්‍යාව නේද? ඒක නේද අපි පෙන්වන්නේ. මෙතනින් මෝහය මේ වටේ බෙල්ට් එක දාලා දැකත්තයි කියන්නේ ඔන්න ආපහු අවිද්‍යාව කියන එකට තමන්ට එන්නේ. එතකොට දැන් අපි පෙන්වන මේ අහංකාරය මමංකාරය එකට එකතු වෙලා තියෙන්නේ. එතකොටද ඔය අහංකාරය මමයි කාරය එකට එකතු වෙලා තියෙන අවස්ථාවේදී මේ ඉදන් සත්‍යය කියන එක පරාමාසයටත් ඇදෙනවා. හැබැයි මේකේ වෙනස මොකද්ද? මේක වෙනස තමයි ඒක ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි. මේ මොහොතේදී නෙමෙයි ඒක වෙන්නේ. අන්න බඩට මොකක් හරි ලැබුණා. මම කෑවා. ස්පර්ශයක් නිසා ඇතිවෙච්ච දෙයක් මට තියෙනවා. අන්න ඒකත් එක්ක තමන්ගේ අනිත් පැත්තට දැන් තමට අර වමාරලා කියන්න පුළුවන් වාගේ මට මෙහෙම එකක් ලැබුණා කියන්නේ. ඒක ස්ටෑම්ප් කළා මේක බොහොම හොඳයි. දැන් මොකක් හරි ටොපියක් වාගේ එකක් තියෙනවා කවුරුවත් දීලා නැත්තම්. ඕක ගැන ඉතින් දන්නේ නැහනේ. කාලබල්ලා කියන්න පුළුවන් මං කෑව මේක බොහොම හොඳයි කියලා. අන්න ඒ වගේ මේකේ මේ ඉදන් සත්‍යේ ඉඳන් පරාමාසයට ඇදෙනවා. ඒ අවස්ථාවේක ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි. අර ඉස්සෙල්ලා අපි පෙන්නුවේ මේ මොහොතේදී. අන්න ඒ අවස්ථාවේදී ඕගොල්ලන්ට පේනවා අර පරාමාස ඉදන් සත්‍යයට ඇදෙන අවස්ථාවේදී මේ පෙර අවිද්‍යාවයි පසු මොහය කියන එක දෙකම එකයි. මේකේ ඇතුළට මොකක්වත් නැහැ. මට ලැබුණා වූ දෙයක් නැහැ කියන එක. එතකොට දැන් මෙතන අපි 4 5 6 කියලා ලකුණු කරලා තියෙනවා නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් ඕගොල්ලෝ භාවනාවට ගන්නෙත් මේ ඩයග්‍රෑම් එක තමයි. මේක බොහොම වැදගත් ඩයග්‍රෑම් එකක්. ඉතින් මේක අවබෝධ කරගන්නවා නම් ඉතින් බොහොම වටිනවා. ඉහළ වූ ධර්මයන් අවබෝධ වීමක් කියන එක තියෙනවා. ඉතින් මේක හරියට මැෂින් එකක් වගේ. එක වෙලාවකට පරාමාසය ඉඳන් ඉදන් සත්‍යයට එනවා. ඉදන් සත්‍යය ඉඳන් පරාමාසයට එනවා. ඒක තමයි අපේ ජීවිතය කියන එක කතාවේ තියෙන්නේ. එතකොට දැන් 4 5 6 මතක තියාගත්තොත් එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ කාමීසු මිච්ඡාචාරය කියන එක එහෙම පහ කියන එකට තියෙනවා. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ මෙතන මේ ආයතන තුන සටහනේ කොටසකින් අපි මේ අරන් තින්නේ මේක. දැන් ඕගොල්ලෝ දැක්කර 4 5 6 කියලා. දැන් බලන්න මෙතන තියෙනවා කාමවිතක්කේ. කාමවිතක්කෙන් කාමයේ වර්ධව ඇසරීම. කෙනෙක් කල්පනා කරනවා මං කාම විතක්කයක් තිබිච්ච පළියටම මම කාමී වරදෝ ඇසරෙන්නවද කියලා නේද? ඉතින් නමුත් ඕගොල්ලෝ දන්නවා අපි මේ මව් කුසට යන අවස්ථාව හැමෝම කාමයේ වර්ධවා හැසිරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට කාමයේ වර්ධවා හැසිරීම එහෙමනම් කාමීසු මිච්ඡාචාරේ මෝහේ. මෝහය නිසා කාමීසු මිච්ඡාචාරේ තියෙනවා. එතකොට මෝහෙන් ඇතිවෙන විහිංසා විතක්කේ. දැන් යටපැත්ත බලන්න. කාම විතක්කෙන් ව්‍යාපාද විතක්කේ, ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කේ කියන එක. දැන් බලන්න මේක දක්ෂිනාවර්තෝ කරකෙව්වොත් 4 5 6 කියන එක. එහෙමනම් අපි අර ඉස්සෙල්ල පිටුවේ තිබිච්ච 4 5 6 නේ මේ හැදිලා තියෙන්නේ. ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට දැන් ඉතින් මේ මෙතන ඇඳලා තියෙන්නේ දැන් මේක එක්කහුවෙච්ච අවස්ථාව. මොකද්ද? දැන් මේ වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථය දෙකම දැන් එකක් අපි කියවනේ එකක් අනිත් එකට ඇදෙනවා කියන. එතකොට මෙතන අපිට පේනවා මේ වේදනාව කියන එක දුම්නස්සහගතයි. එතකොට පරාමාසයේ ඉඳන් සත්‍යයි මෙතන එකට එක්කහ වෙලා තියෙනවා. උඩ අභිජ්ජාවයි චේතනාවයි එක්කහ වෙලා තියෙනවා. මේ දකුණු පැත්තේ තියෙන කාම සංඥා. ඉතින් මේක උද්දච්චයත් එක්කත් සම්බන්ධයි. කාම සංඥා. ඉතින් අපි යන්නේ කොහාටද? බයෙන් අගතියට. අපි ඕන වෙලාවක බැලුවොත් එක්ක බයෙන් අගතියට යනවා, එහෙම නැත්නම් දේශින් අගතියට යනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ බයෙන් අගතියට. මොකද විඥාන ආහාර පාරේ ඉඳන් තමයි මේක එන්නේ. දැන් ඕගොල්ලෝ මලහම මරණ වේලාවේදී හිම් බයෙන් ගතියට යනවා නේද? බය වෙනවා නේද? බලන්න අපි ඕකටමනේ පුරුදු වෙලා තියෙන්නේ. අපේ ඕනම එකක් හොඳයි කියලා හරි කියන්නේ මරිච්ච විඥානේ නේ. දැන් බත් කටක් මොකක් හරි එකක් වඩේ එකක් ඇවා කියන්නකො. ඒක කන මොහොතේදී එකපාරටම ඉතින් ඕගලන්ට මේක හොඳයි කියලා නේ පොඩ්ඩක් රසයක් එහෙම ඒක ආවා. මෙතනින් පස්සේ නැහැ නේ විඥානේ මලානේ. එතකොට මැරුණට පස්සේ ඒ විඥානේ මගින් තව එකක් සකස් කරනවා නේ. තව විඥානයක් සකස් කිරීමක් කියන එක තියෙනවා. අර මැරිච්ච විඥානේ නේද තව කටක් කාලා බලන්නයි කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් ඉතින් විඥානේ පැත්තෙන් තමයි හිතන්න ඕන. විඥානේ පැත්තෙන් තමයි අපි පටන් ගන්න. එතකොට අපි නිතරම බයෙන් අගතියට තමයි ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වෝ මහණෙනි කාමයෝ අනිත්‍යයි හිස්ස විනාශවන්නා විනාශවන ස්වභාවයත්තා මේ මායාවකින් කරලා දක්කන්නේ බාලයාගේ වචනයකින් සිදුවක් වෙනි අනිච්චාභික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මායාකත මේ තම් භික්කවේ බාල ලාපන කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. ඔන්න ඕක තමයි උත්තරේ. ඔච්චර තමයි අපිට ඇති වෙන්නේ. ඒ කියන්නේ අර ඩයග්‍රෑම් එකේ අපි මේ පස්වෙනි ස්ලයිඩ් එකේ මේක තමයි ඔයගොල්ලන්ගේ භාවනාවට ගන්න විශේෂ ඩයග්‍රෑම් එක. මේක ඇකිලීමෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? අපි මේක ඉගෙන ගත්තා මේක ඇකිලෙනවා අවස්ථා තුනකින් මේක ඇකිලෙනවා කියලා ඉගෙන ගත්තා. මේ අභිජ්ජාවයි මේ අබිනිවේෂයයි මේ ඒ වගේම අවිද්‍යාවයි මෝහයයි මේ තුන් ධර්මයකින් මේක ඇකිලෙනවා. ඒක ඇකිලෙලා ඉවරලා ඇතිවෙනා ප්‍රතිඵලය මොකද්ද? දෝමනස්සේ තමයි අපිට ඇති වෙන්නේ කාම සංඥාව. ඉතින් ඕක තමයි අපි කරන්නේ නිතරම මැෂින් එක වගේ මෙහාටයි මෙහාටයි මොනවා හරි භාවිතා කරලා කරනවා. එතකොට එhmenනම් අපි මේ ඉගෙන ගත්ත අපි කරන්න තියෙන ප්‍රධාන භාවනාව ඊළඟට ආපහු අපි ඩයග්‍රෑම් එකට මේ සූත්‍ර දේශනාවට ගියොත් ඒකේ පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර ශාවක තෙමේ ආරණ්‍යයට පැමිණිය හෝ වෘක්ෂ මූලයට පැමිණිය හෝ ශුන්‍යාගාරයට පැමිණිය හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්න ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥාණය කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නි මේ දෙවිනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් මේක තමයි අර අපි සාකච්ඡා කරා ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? මේ ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනිනවා කියලා. ඉතින් අපි පෙන්නෝ මේ මගබල ලාභියා එක පාරටම එයා යනෝ ඔය හත්වෙනි ධානයට. එයා කියනවා මම මේ මට නම් ප්‍රීතියක් සුඛයක් දැනුන්නේ නැහැ. මම මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන එකපාරට මාව මෙහෙම විශාල තැනකට ගිහිල්ලා මගේ මේ ඔළුව විශාල වෙලා ශුන්‍ය තැනකට ගියා කියලා. ඉතින් ඒ වුණාට මේ මේ බුදුහාමුදුරු මේ දෙවිනි කාරණේ කියලා පෙන්නන එයාගේ ප්‍රඥාව අධිකයි. ඒක නිසා තමයි එයාට එකපාරටම ඒ යන්න පුළුවන්කම දෙන්නේ. කියන්නේ පළවෙනි ධානයෙන් දෙවෙනි ධානය එහෙම යන්න ඕනේ නැහැ. Tamanට එකපාරටම යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මතකනේ ඔක අපි බැලුවානේ අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ ඒ ගන්න වටිනවා. ඒ උගුලේ භාවනාව කරලා තියෙනවා. ඊළඟට ඊළඟ කාරණාවට පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශාක්‍යයේ මෙසේ කල්පනා කරන්නේ. කිසි තැනක මම යයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා ඔය බහුලකට වාසය කරන්න ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉදීම සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥාන්ට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙයි. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ තමාව සකස් කළොත් පමණයි තමාව පවතින්නේ. රාගය නිසා සකස් කිරීම කියන එක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට මේක පෙන්වන්නේ මේ වේව් එකක් කියන එකයි. ඉතින් ඕක මේ අවස්ථාවේදී මේ තුන්වෙනි ආකින්චනා සමාධියට හේතු ප්‍රතිපදාව කිව්වා. මේකේ ප්‍රඥාව අර දෙවෙනි එකටත් වඩා වැඩි. මේ පෙන්වන්නේ මේ අනාශ්‍රව චිත්ත අවස්ථාවක් මේ පෙන්වන්නේ. ඉතින් ඒක පැහැදිලි කරන්න නම් අපි අර 2B diagram එකට ගිහිල්ලා බලමු. එතකොට මේකේ අපි පොඩ්ඩක් සටහන් කරගන්න වෙනවා. දැන් ඕගලන්ට පේනවා මේ කබලින්කාර ආහාරය ඉඳන් මේ සංඥාවට නේද? සංඥාව ඉඳන් චේතනාවට. චේතනාව ඉඳන් විඤ්ඤාණයට. ඒ වෙන හතර වාරේ අපි මේ පල්ලෙහැයි මේ සංස්කාර තියෙන තැන මෙතන තියෙනවා මේ පරිදේවිය කියන එක. එතකොට මේ පරිදේවිය ඉඳන් මේ මෙතනට තමයි මේ සංස්කාර තියෙන තැන පරිදේවිය. මෙතන පල්ලෙහැ තියෙනවා නේද මේ කැපෙන තැනක්. මේ දිට්ඨි අනුසය රේඛාවයි මේ දේශින් අග තියෙන එකයි කැපෙන තැන. ආන්න එතන තමයි ඉන්නේ ශෝකය කියන එක. එතකොට දැන් අපි මේ පරිදේවිය ඉඳන් ශෝකයට යනවා. මතකද අපි දවස් හතරේදී අපි කිව්වේ යනවා නෙමේ දුවනවා කියලා රහතන් වහන්සේ කියන්නේ නේද? එතකොට මේ පැත්තේ මෙහාට යනකොට පරිදේවිය ඉඳන් ශෝකයට යනකොට අපි කබලිකාර ආහාර ඉඳන් ඒ සංඥාව කරා ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් ඔක තේරුම් ගන්න අපි මේක පහසු වෙන්න අපි ලකුණු කරගමු. අපි රේඛාවක් ඇඳගමු මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා ඊතලයක් වගේ එකක් ඇඳලා ඒ ඊතලයට දාගමු අපි 1A කියලා. 1A. මේ සංඥාව. එතකොට මෙතන තියෙනවානේ පරිදේවී මේ සංස්කාර. ඒ සංස්කාරයේ ඉඳන් අපි මෙතන මේ දිට්ඨි අනුසය කැපෙන රේඛාව එතන ශෝකයනේ. එතකොට අන්නේ රේඛාවට අපි දාගමු 2A කියලා. දෙකේ ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මේ සංඥාව ඉඳන් මනෝ සංචේතනාව. එතෙන්ට අපි ඊතලයක් දාලා ඒකට දාගමු 1B කියලා. 1B 1B 1B. ඊට පස්සේ ඕගලන් දන්නවා මේ දැන් අපි මේ කතා කරන්නේ දුක්ඛ දෝමනස ශෝක පරිදේව ලයින් එකනේ නේද? එතකොට දැන් මෙතන ශෝකේ නම් මේ මම් පැත්තට එනවා මේ දෝමනස්සය කියන එක. එතන මේ හරියෙන් දෝමනස්සය කියලා ලියලා ඒ දෝමනස්සයේ ඒ රේඛාවට අපි දාගමු 2B කියලා. 2B. ඊළඟට මනෝ සංචේතනාවේ දා ඒ රේඛාව නම් ඇඳලම තියෙනවා විඥානයේ පැත්තට නේද? එතකොට මේ කොළපාට රේඛාවට දාගන්න මේ 1C කියලා. 1C. ඊට පස්සේ අපි මෙතන මේ දෝමනස්සේ ඉඳන් මේ පැත්තේ තියෙන දුක්ඛේනේ. අන්නේ දුක්ඛයට අපි රේඛාවක් ඇඳලා අන්න ඒකට අපි දාගමු 2C කියලා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? දැන් අපි පරිදේවී ඉඳන් සෝකයට යනකොට අන්න අපි මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි සංඥාව කරා ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙනවා. ඒක ඕක අපි පැහැදිලි කරලා තියෙනවා. මතකද අපි අර මිනිස්සේ කර බන්ට් එකක් එහෙම බැඳලා ඒකදී අපි කිව්වනේ මේ වේල්ලක් බැඳලා ආවොත් ඒක බොන්නේ කියලා ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ මිනිස්සේ කර පැවුළු පුතෝආගෙන සරම කැහිපිට ගහගෙන ඇවිල්ලා දට්ටික පිරිත්ලා කියනවා. බුලත් අපේ කුත් ගහලා නේද? කියනවා මහත්යාද වේල්ල කැඩිලයි කියලා නේද? එතකොට කැඩිලයි කියලා කිව්ව ගමන් ඒ කියන්නේ අපි දැන් ඉන්න පරිදේවෙන්නේ නේද? පරිදේව ඉඳන් අපි ශෝකයට යන්නේ. ඒක දුවනවා. නිකම්ම නෙමෙයි. ඒ වෙලාවේ ඕගොල්ලෝ හිතන්නේ මොකක්ද? මං සිමෙන්ති දාලා ඔබ හදනවා කියලා. මොකද ඉස්සෙයි? දැන් සිමෙන්ති අතට ගත්තා නෙමෙයි. සංඥාවක් නේද? අන්න එතකොට එහෙනම් මෙතන කබලින්කාර ආහාරයෙන් අන්න සංඥාවක් කියන කතාවට ආවා. දැන් ඊට පස්සේ දැන් මේ සංඥාව ඉඳන් දැන් අපි මෙතන මේ චේතනාවට යනවා. අපි 1B කිව්වේ නේද? එතකොට මෙතන වෙන්නේ මොකද්ද? අර සෝකයේ ඉඳන් අපි යනවා දෝමනසේ කරා. ඉතින් අර මාන්නී බලපෑම උතන බොහොම දැන් අපි ආපේ නැතිවෙච්ච මාන්නී ආපව නගා හිටවන්න හදන්නේ නේ. පේනවද? අන්න චේතනා කරලා හැම. එතකොට අර වේල්ල කතාවත් එක්ක හොඳට ඒක පේනවා. අන්න එතන හොඳට ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක මොකද මේක මානපාර. මේ ඉදන් සච්චේ ඉඳන් බයගතිරේන පාර තමයි මානපාර. එතකොට අරයාගේ අර කැඩිලා ගියා කියන කතාවත් එක්ක දැන් බොහොම වේගෙන් එයාගේ තියෙනවා. මම මේක හොඳට හදනවා ආදී වශයෙන්. දැන් ඊට පස්සේ අපි මෙතන දෝමනස්සේ ඉඳන් මෙතන දුක්ඛේ දක්වා ගමන් කරනකොට අපි කියවන 1C කියලා. අන්න 2C කියන එක. මනෝ සංචේතනාවෙන් ඉඳන් විඥාණයට යෑම කියන එක සිද්ධ වෙනවා. දැන් අපි ඔන්න ඔතින්ද ගම්මු මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක. එතෙන්ට යන්න ඉස්සෙල්ලා චේතනාවේ අර්ථ දැක්වීම. ඔය චේතනාව අර්ථ දක්වන පිටකෝපදේශේ කාමීසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනා කියලා. කාමීසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනා. එතකොට කාමයන් එක්ක ඉන එක අපි ඒ සංයුක්ත වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ කියන්නේ කනෙක්ටඩ් ඒකත් එක්ක. සංයුක්තෝ විහෙරති භාවිතෝ කියන්නේ අපි දියුණු කරනවා, ඩිවලොප් කරනවා. අජෝ සංඥා කියලා කියන්නේ අපි අල්ලගෙන ඉන්නේ. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? භවය. භවය තමයි අපි අල්ලාගෙන ඉන්නේ. නැත්තම් අර වේල කැඩලා ගියාම ඔය නිකන් ඉන්න පුළුවන් නේ. නේද? මේ චේතන අවස්ථාවනේ අපි පෙන්නන්නේ. එතකොට යා කල්පනා කරන්නේ මේක නැත්තම් මම කොහොමද කුඹුරු හදාගන්නේ? නැත්තම් කොහොමද මම කන්නේ නේද? අන්න අපි භවය අල්ලගෙන ඉන්නේ. අජෝ සංඥා. ඊළඟට අපි මේක සඳහා යමක් මේ දියුණු කිරීමක් කියනවා, වැඩි දියුණු කිරීමක්. දැන් ඕගොල්ලෝ බලන්න මොනවද මේ වැඩි දියුණු කිරීම කියන එක කරන්නේ. ඒ අගේ තමයි මෙන්න මේ තියෙන මේ රූපාගේ, කබලින්කාර ආහාරේ, වේදනාගේ, චේතනාගේ. ඔන්න ඔය තුන තමයි අපි මේ වැඩි දියුණු කිරීම කියන එක කරන්නේ. දැන් බලන්න කවුරු හරි මිනිස්සෙක් හොඳට කනවා කියලා එහෙම දැකලා හොයා ගන්න කොහොමද එයා ඒක කරලා තියෙන්නේ? ආයා ඉංජිනේරුවෙක් කියලා මෙහෙම කළා තමයි යාගේ නේද? එතකොට දැන් අර දැන් මේ රූප කතාවන්නේ මේ කියන්නේ නේද? හොඳට කනවා. එතකොට ඒ රූපාගය. ඒ වගේම දැන් මම ඉංජිනේරින් මම ඉගෙන ගන්නවා. මෙඩිසින් හරි මම ඉගෙන ගන්නවා. අන්න අර ධම්මමච්චරියත් එක්ක ඉන්නේ නේද? එතන චේතනාගයක්. එදී චේතනා කරන අරමුණාම හොඳට කාලා ඉන්න පුළුවන්. මටත් අර එයාට කියන්නේ අර ඉංජිනේරුවා කියලානේ අර යාළු කට්ටිය කියන්නේ එයාට. අන්න ඒ වගේ ඔක්කොම කතාවල් එනවා. එතකොට දැන් බලන්න ඒක සඳහා එන මේ පෙන්නන්නේ රූපයයි වේදනාවයි චේතනාව. මේක හරියට නිකන් ටී කප් එක වගේ නේද? පේනවද? නිකන් තේ කෝප්පයක් වගේ. ඒ තේ කෝප්පෙට හැන්ඩල් එකක් නේද මේ තියෙන්නේ? මේ පැත්තට මේ නිත්‍යයි කියලා මේ විඥාන පැත්තට ගිහිල්ලා තියෙන්නේ හැන්ඩල් එකක් කියලා පේනවා. දැන් එතකොට ඊළඟට අර අපි කිව්වේ කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. දැන් අපි පටන් ගත්තේ මොකෙන්ද? අජෝ සංඥා කියන එක තුන්වෙනි වචනේ පටන් ගත්තේ. අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවේ. අපි ඒක සඳහා වැඩි දියුණු කරන්න භාවිත කරන්නේ මොනවද? රූප, වේදනා, චේතනා. එතකොට මේකත් එක්ක අපි මොනව හරි කනෙක්ට් වෙලා තියෙනවනේ, සම්බන්ධ වෙලා තියෙනවනේ. මොනවද? රූප, වේදනා, සංඥා. ඔව තමයි තියෙන්නේ අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ එහෙනම් මේ සංඥාව කියන එකක් තියෙනවා. ඕ තමයි අපි වැඩි දියුණු කිරීම කියන එකට භාවිතා වෙන්න අරගෙන තියෙන්නේ. යොදා ගන්න ඕන. ඒ කියන්නේ අර ගයක් හදන්න gadul ගන්නවා ආදී වශයෙන් සංඥාව කියන්නේ ලී කැලල වශයෙන් ගන්න නේ. ඒකෙන්නේ අර වඩු වාසුණයක් හදන්නේ. සංඥාවෙන් තමයි චිත්ත සංස්කාර එහෙම ඒවා හදන්නේ. ඉතින් දැන් මේ සංඥාව ගැන පොඩ්ඩක් බලන්නකෝ. මේකේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. ඕගොල්ලන්ගේ තේ කෝප්පය ඇතුලේ මොකද්ද තියෙන්නේ? පේනවද? මෙතන කිව්වා සුබයි කියලා. ඕක බොරුවක් නේ. මල මුත්‍රා අසුචි ගොඩක් අපි කියනවා සුබයි කියලා. හරියට බලු වෙට්ටක් හරි ලස්සනයි කිව්වා වගේ නේ. ඊට පස්සේ ඒකට නිත්‍යයි. මේකත් බොරුනේ. නේද? සුබේට නිත්‍යකව කරනවා කියන කතාව නිත්‍යයි කියලා කතාවක් ඇත්තේ. නෑනේ රස්සාව නිසානේ අපේ නිත්‍ය කතාව එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවෙ රස්සාව යනවද දන්නේ නෑ. කොයි වෙලාවෙ මේ ශාරීරික හાર્ට් ඇටැක් හැදිලා මැරලා වැටෙනවද දන්නේ නෑ. ඒතර බොරු දෙකයි. සුබේට නිත්‍යකව කරලා බලන්න මේක ඇඟිල්ල දික් කරාම ආවේ කොහේද? සුකයි කියන එක නේද? එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන මුසාවක් නේද? ආන්න ඒක එකපාරට තේරුම් ගත්තනම් මගේ ටී කප් එක එම්ටි. මේක ඇතුලේ තියෙන්නේ මේ බොරු සංඥා. මතක සංඥා මිරිගුවක් කියලා එහෙම ඉගෙන ගත්තා ඕගොල්ලෝ. ආන්න ඒක එකපාරට ආවනම් තමන්ගේ සිත නතර වෙනවා. අනාශ්‍රව චිත්තය කියන එකට යනවා. ඉතින් අන්න ඒක තමයි මේ පෙන්වන්නේ තුන්වෙනි ආකින්චන් ආයතන සමාධියට හිත වෙච්ච ප්‍රතිපදාව කියලා. කොහොමද අපි ඒක බැලුවේ? මෙතනින් අපි බැලුවා අපි පරිදේවි ඉඳන් සෝකයට යනවා. අර වේල්ල බඳපු කතාවත් එක්ක කරන්න. ඒ විලාදී මං හිතුවා මම සිමෙන්ති දාලා ඕක හදනවා කියලා. අන සංඥාව. කබලින්කාර ආහාර ඉඳන් සංඥාවට. ඊට පස්සේ සංඥාව ඉඳන් චේතනාවට යනකොට සෝකේ ඉඳන් දෝමනස්සයට යනවා. අන්න ඒ අවස්ථාවේදී චේතනාවට ඇවිල්ලා නැති ඉන්නේ. අන්න ඒ අවස්ථාවේදී චේතනාවේ අර්ථ දැක්කේම මෙනෙහි කරනවා. කාමේසු සංගිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනා. මතක නැත්නම් ලියා ගන්න. කාමේසු සංගිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනා. එතකොට අජෝ සංඥා කියලා කිව්වහම අපි අල්ලගෙන ඉන්නවා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. එතකොට දැන් අපි අල්ලගෙන ඉන්නේ භවය නේද? එතකොට ඊළඟට අපිට පේනවා අපි දියුණු කරන්නේ මොනවද? මෙතන මේ තියෙනා වූ රූපාගයයි වේදනාගයයි චේතනාගයයි. ඒක සඳහා අපි සංයුක්ත වෙලා තියෙන්නේ. මොකද කනෙක්ටඩ් කියන එකනේ සංයුක්තයි කියලා කියන්නේ. ඒක මොනවද? රූප, වේදනා, සංඥා. එතකොට දැන් මම මේ පේනවා. දැන් මේ අවස්ථාවේදී මේ සංඥාව ගැන තමයි මෙනෙහි කරන්නේ. මොකද්ද තියෙන්නේ? මේ සුබයි කියන මුසාව. ඒකට නිට්යයි කියන තව මුසාවක් එක්කා වුණා. සුබයි නිට්යයි කියලා දැන් අපි ඇඟිල්ල දික් කළා සංඥාවට සුකයි කියන. එතකොට මම කල්පනා කරනවා මේ වගේ මේ පුහු සංඥාවක් අරගෙන මගේ ටී කප් එක හිස්. ඒකකින් නේද මම මේ චේතනාවේ ඉඳන් විඥාණයට යන්නේ නේද? අන්න මං අර තුන්වෙනි කාරණාවට අර අපි 1C කිව්වනේ නේද? 1C එක වෙන්නේ මේකයි. ඉතින් මේ පැත්තේ වෙන්නේ මොකද්ද? දෝමනස්සේ ඉඳන් දුක්ඛයටයි යන්නේ. එතකොට මේ හිස් එකක් අරගෙන නේද මම මේ දුක්ඛයකට යන්නේ? මේ හැන්ඩල් එකක් හදාගන්නේ. ආන්නේ හොඳට ගත්තනම් අන්න තමන්ගේ මනස සිත එකපාරටම නතර වෙනවා. එතකොට ඒක තමයි ඒ තුන්වෙනි කාරණාව. ඒක හොඳට භාවනා කරන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා මහණෙනි නැමත අනිකක්ද කියෙමු. ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තෙද්ද, පරලෝ යම් කාමයෝත්තෙද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද, මෙලෝ යම් රූපයෝත්තෙද්ද, පරලෝ යම් රූපයෝත්තෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද, යම් කම්පාන වන ධාන සංඥාවෝත්තෙද්ද, යම් ආකින්චන්නායතන ධාන සංඥාවෝත්තෙද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ, මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි, ප්‍රඥාවෙන් හෝ මිදෙයි, රහත් වේ. ශරීරයාගේ විදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නා වූ විපාක විඥානය කුසල විඥානයට සමානවන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණි මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙන. එතකොට ඕගොල්ලෝ දන්නවා ඉතින් තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපේ තියෙන්නේ සංස්කාර. ඉතින් ඒව මගේයි නොගෙනීම. මතකනේ අපි ඉගෙන ගත්ත නිව සංඥා නාසඤ්ඤායතට යන්නේ අර සංඥාවේ අනිත්‍යභාවය දන්නවා හදන්නා වූ සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට. අර වඩු බාසුණහගේ කතාවකින් අපි පෙන්නුවේ නේද? එතකොට අන්නේ தත්ත්වයට තමන් දැනගෙන නිව සංඥා නාසඤ්ඤායතනිය කියන එකට යන්න. එතකොට ඒ කියන්නේ අර සංඥාවත් ඉක්මවයි තේදි නේද? ඉතින් මේකේ ගත්තාම මේක පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එකේ හට ගැනීම කියන එක. ඔය බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ. බෙල් එක තියෙන්නේ නේද? ආන් ඒ වගේ පෙන්වන්න පුළුවන්. දැන් පේනවද ඕගලන්ට එහෙම එකක් තියෙනවා කියලා? වේදනාවේ ඉඳන් පොඩ්ඩක් වක්‍රව ඇඳොත්ින් එහෙම අපි මනෝ සංචේතනාවට ගියා. ඊට පස්සේ පොඩ්ඩක් අර නෝමල් කර්ව් එක බෙල් එක වගේ බැහැගෙන ගියා ඉඳන් සංචේතාව. නේද? ඊට පස්සේ ආපහු ඕගලන්ට පේනවා. ඉතින් ඕක මේක විඥාන ධාරාවක් නේ. ඉතින් අපි කියවන්නේ අර 1B වලින් 2B වලට 1C වලට යනවා කියලා. අන්න ඒ වගේ මේක මූව් වෙනවා නේද? පරාමාසය එහෙම නැත්නම් ඉඳන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඒතකොට ඒ විදිහට ගත්තොත් ඕගලන්ට පේනවා පරාමාසයේ ඉඳන් ආපහු විඥානයේ උඩට ගිහිල්ලා ආපහු බෙල් එක වගේ මේ පැත්තට බැහැගෙන යනවා කියන එක තියෙනවා. එතකොට දැන් මේකේ මේ උඩ පීක් පොයින්ට් එක තියෙනවානේ. දැන් අපි හිතමු අපි ගත්තොත් ABC කියලා මේකේ මේ පොයින්ට්ස් තුනක් නේද? මෙතන අපි ගත්තොත් මේ වේදනාව ඔන්න වේදනාව සඳහන් මේ චිත්ත සංස්කාර හදන්නේ. එතකොට අපි එතන A කිව්වොත් උඩ මනෝ සංචේතනාව තියෙන තැනට ආවොත් අපි අර උඩම තැන B. B කියන්නේ බෙස්ට් එක. දැන් ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. දැන් මං කියවනේ මම පොඩි කාලේ කැකිරිමාළුවක් කාලා තියෙනවා. එතන ඒක ආපු ගම අන්න දැන් මට අර යන්තම් ඇති වුණානේ යම් කිසි දැන් මේක මේ ආකාරයි කියලා. අන්න ඒක තමයි මගේ ඒ කන්න විඥානේ හටගත්තා මේක. දැන් මං කරන්නේ මොකද? ඒක පළවෙනි රාහු. මං ඊළඟට කරන්නේ මොකද? පොඩි කාලේ කාපු එක කොච්චරද? අන්න මගේ බෙස්ට් එක කියලා කියනවා නේ. අන්න B කියන එක. එතකොට ඊට පස්සේ මේක C වගේ බහැලා යනවා. ඉතින් C එක ගත්තාම පොඩ්ඩක් ඩවුන්. A එකට වඩා පොඩ්ඩක් ඩවුන්. මොකද? අර ඉස්සෙල්ලා වගේ නෑනේ අර ගතිය නේ. ටේස් බඩ්ස් ගිල්ල නිසා අර වගේ නෑ. ඉතින් ඒ හරිය සෝකේ තමයි තමන්ට එහෙම වැටෙන්නේ. එතකොට දැන් ඉතින් ඔය පීක් එක දැන් විඥානයේ තන පීක් එක කියන එක ගත්තාම ඉතින් අපිට හදන්න පුළුවන් ඒවයින් හොඳම එකනේ ඔය අපි මේ කතා කරන්නේ මේ අවස්ථාව වෙනකොට. දැන් ඕගලන්ට මේ ඔයගොල්ලෝ හදාගත්ත හොඳම එක තමයි මේ ශරීරය නේ. ඒ කියන්නේ මේක ඉතින් මේ කෙනෙක් කෙනෙක් හදාගත්ත අවුරුදු 80ක් විතර තියෙන තව එක්කෙනෙක් ඊට අඩුයි වැඩි ආදී වශයෙන් තියෙනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා අයියෝ මේක අවුරුදු 80යි නේ මේක ඇති වැඩන්නේ. මං යනවා දිවි ලෝකෙට. ඉතින් එතන හදා ගන්න පුළුවන් තව එක්කෙනෙකුට ඇවිල්ලා මිලියන 10ක්, මිලියන 36ක් ඒ වගේ. ඔහොමම ගිහලා ඉතින් බ්‍රහ්ම ලෝකෙට ගිහලා ඕගලන්ට හදන්න පුළුවන් හොඳම එක මොකද්ද? නේව සංඥා නාසඤ්ඤායතනිය කියන එක තමන්ගේ බෙස්ට් එක හදන්න පුළුවන් හදන ලොකුම පාලම හැටියට. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මේ කර්ම විඥානේනේ. තේරුණාද? මට මෙන්න මේ පූර්ව කර්මයන් අනුවනේ මේක හැදෙන්නේ කර්ම විඥානේ. ඉතින් බලන්න ඒක තමයි මේ ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ඒක ගැන අහනවා. මේ විදිහට වදාළ කල්ලිය ආයස්මත් ආනන්ද ස්ථිරතෙමේ භාගතුන් වහන්සේට මෙසේ කිව්වේ. ස්වාමිනී මේ ශාසනයේ මහානතෙමේ මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහානතෙම පිරිනිවියේද ආනන්දේ මේ ඇතැම් මහණෙක් පිරිනුවම් පාන්නේ. මේ ඇතැම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ කියලා වදාළා. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණෙක් පිරිනුවම් පාන්නේද? මේ ඇතැම් මහණෙක් පිරිනුවම් නොපාන්නේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනී මහණතෙමේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? එතෙ මේ උපේක්ෂාවට මමේ මාගේ සතුට වේ. මමීමාගේ කියයි මමීමාගේ තෘෂ්ණාවේ දැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිටි. කොයි ධානයේ වේවා මොකක් හරි මේව සංඥා නා සංඥායතනෙ කියන්නකො. ඒකට ගිහිල්ලා ඒක අභිනන්දන කරනවා. එතකොට අභිනන්දන කරනවා නම් මේ උපේක්ෂාවට සතුට වෙනවා නම් මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥානීය අසුර කරන ලද්දේ වේ. ඒ දැඩිකට අල්ලා ගැනීමයි. ආනන්දය දැඩිකට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරුණම් පාන්නේ නොවේ. ස්වාමිනි දැඩිකට අල්ලා ගන්නා වූ මේ මහානතෙම කුමක් දැලිසේ අල්ලා ගනිද? නිව සංඥා නා සංඥායතනයි. ඉතින් හදන්න පුළුවන් හොඳම එකනේ නේද? එතකොට ස්වාමිනි මේ මහානතෙම වනායි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දය මේ මහානතෙම වනායි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට දැන් අපි පෙන්වුවා ඉස්සරහ හදන්න පුළුවන් හොඳම එක කර්ම විඥාණයෙන් ගත්තේ මොකද්ද? නිව සංඥා නා සංඥායතන. එතකොට මේ ලෝකේ තියෙන භව වලින් ශ්‍රේෂ්ඨ භවය මොකද්ද? ඒ නිව සංඥා නා සංඥායතන. ආනන්දේ යම් නිව සංඥා නා සංඥායතනක් වේද මේව නැයි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා කියනවා. ඉතින් ඔය මිනිස්සු හරියට ඕක වරද්දාගෙන තිනවනේ නේද? මේ මිනිස් භවය තමයි ශ්‍රේෂ්ඨ කියලා. මං කිව්වේ මතකද? නිව සංඥා නා සංඥායතන ලාභය තමයි උඩම ඉන්නේ. එතකොට මිනිස්සයා තමයි මාන්නේ වැඩි එක්කන එයා තමයි පල්ලෙහාට වැටලා ඉන්නේ. ඉතින් අපි හරි මෝඩ වැඩක් අපි කරන්නේ. අපි මොකද්ද ඔය කියන්නේ? මොකද මේක තමයි හොඳම භවය කියලා මිනිස්සු කියන්නේ. බුදුහාමුදුරුවෝ මෙහි ඉපදෙනවා කියලා. ඉතින් තථාගතයන් වහන්සේ ඇයි මෙහාට එන්නේ? මේක බැලන්ස් කරන්න. දැන් බලන්න බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ දිවි ලෝකේ නම් බුද්ධත්වයට පත් වුණේ ඕගොල්ලන්ට උඩ පහින්න තමයි වෙන්නේ නේ. දිව්‍ය ලෝකේ යන්නේ කියලා උඩ බලන්නේ. දැන් බලන්න මෙහි ඉපදුනාම අන්න මේ දෙවිවරුන්ට බ්‍රාහ්මයන්ට ඒගොල්ලන්ට එන්න පුළුවන් හින්දා ඒගොල්ලෝ එනවා කියන එක තියෙනවා. ඔන්න ඕකයි තියෙන්නේ. ඉතින් ඒක රාතන් වහන්සේ මට පැවසුවේ බුදුහාමුදුරු මෙහාට එන්නේ බැලන්ස් කරන්න. ලෝකේ බැලන්ස් කරන්න කියන එකටයි ඒකට එන්නේ. ඉතින් ඕක වරදවා වටහා ගන්නවා. එතකොට දැන් ඊළඟට පෙන්නනෝ ආනන්දේ මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? එතෙ මේ උපේක්ෂාවට මම මගේ සතුට නොවේ. මම මගේ නොකිය. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මම මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඇසුරු කලාව විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාණී කියලා වදාලා. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිටි කියලා ගන්නවා නම් ඒ කියන්නේ මොන ධානයකට ගියත් හදන්න පුළුවන් බෙස්ට් එකක් හැදුවා නේව සංඥා නා සංඥායතනත් ඒකත් මගේ කියලා ගන්නෙ නැත්තම් පිරුණම් පාන්න පුළුවන්. ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතය ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරන ලදී. ස්වාමිනී ආර්ය වූ විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය සාමත්‍යෙමි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපියොත්ද පරලෝ යම් රූපියොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පාන වන ධාන සංඥාවොත්ද යම් මාකින්තන් ආයතන සංඥාවොත්ද යම් නෙව සංඥා නා සංඥායතන සංඥාවොත්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කරෙන් දැඩිසේ අල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතේ නම් වේ කියලා තථාගතයන් වහන්සේ පවසනවා. මේ මොකද්ද කියන්නේ? දැන් බලන්න මේ හදන්න පුළුවන් දේවල් ඔක්කොම කිව්වනේ. අර රූප සාගතයේ ලෝකේ ඒ රූප සංඥාම. ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමට නෙව සංඥා නා සංඥායතන දක්වාත් ගිහිල්ලා කිව්වා මේ ඔක්කොම සක්කාය ඕන් බොඩි කියන එක තමයි මේ කියන්නේ. ඉතින් මේක පෙන්නනවා නම් මේ වෙන්නේ මොකද්ද? මේ 2B ඩයග්‍රෑම් එකේ උගලන්ට පේනවා අපි මේක විඥානයේ ධාරාවක් වශයෙන් ගෙනියනවානේ. මේක මේ පංච නීවරණයන්ගෙන් තමයි මෙතන ගෙනියන්නේ. දැන් මේ කබලින්කාර ආහාරය ඉඳන් ස්පර්ශයට කාමච්ඡන්දේ ඒව කරන්නා වූ සම්බන්ධතයන් තියෙනවා. ජැක් එක ගහනවා වගේ නේ. එතකොට සංඥාව ඉඳන් මනෝ සංචේතනාවට. ඉතින් මේ සංඥාව ව්‍යාපාද සහගතයිනේ. ඇයි ඉතින් ඕගලන්ට ඕනම එකක් ගත්තහම රෝගී එක්කෙනෙක් හිතනවා. එතකොට ඔය විදිහට ගිහිලා ඉතින් මෙතන මේ හරියෙන් ගත්තාම මේ තීන විද්‍යෙන්ජක් එකක් ගහනවා මනෝ සංචේතනය ඉඳන් විඥානට යන. දැන් ටිකට් ඉස්සෙල්ල බැලුවානේ කාම සංඥාව දකුණු පැත්තේ නේ. ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට ගහනවා උද්දච්චේ මේවා පවතිනවා කියලා. එතකොට ඊට පස්සේ පල්ලෙහැන් ගාමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට ජැක් එකක් ගහනවා අපේ තීනාව විචිකිච්ඡාව. එතකොට දැන් මේ පැත්තට ආවට පස්සේ ඉතින් රාගසල්ලෙන් කරකොලා අපි ආභව කබලින්කාර ආහාරට. දැන් උනේ මොකද්ද? මේ විඥාන ධාරාව වම් පැත්තේ ඉඳන් මෙහෙම උඩින් මෙහෙට යනවා යටි මේ පැත්තට එනවා නේද? හරියට අර වීදුරක වතුර කැල්ලක් එනවා වගේ තමයි මේක. එතකොට මේ මෙහෙම වෙලා මේ ෆ්‍රේම් එකක් වාගේ හදාගත්ත. මේක රවුමට රවුමට යන්නව එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක යනකොට මේක අස්සෙදි වෙන්නේ මොකද? දැන් බලන්න ඔය දැන් බ්ලොටින් පේපර් එකක එහෙම ඔය තීන්ත ටිකක් ඉරුවට පස්සේ ඕගොල්ලන්ට හිතා ගන්න බෑනේ කොහෙද ගියේ කියලා නේද? තීන්ත ටික ආන්නේ වගේ තමයි මනෝ සංචේතනා තියෙන තැනින් මෙතනින් පල්ලෙහාට බහිනවා. පල්ලෙහාට වාගේ වතුර වාගේ බැහැලා අන්න හැඟවීමක් කියන එක සිද්ධ වෙනවා. හැඟ වෙන්නේ කොහෙද? අර තීන්ත ටින් හැඟ වුණේ අහං සහ මම. අර දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා කියන්නේ නේද? එයා ඉන්නවා මේ යට මේක ඇස්සේ. එතකොට මේක ධාරාවක් වශයෙන් කරකෝල කරගන්නා වූ දෙයක් මේකේ තියෙන්නේ. එතකොට දැන් මේක ඔක්කොම සක්කාය. දැන් රූපය අල්ලලා කරගෙව්වා. රූප එපා කියලා ඔක්කොම ගිහිල්ලා වේදනත් එපා සංඥාත් එපා කියලා ගිහිල්ලා නෙව සංඥා නා සංඥායතට ගියා තාමත් කරකවීමක්. මොකද ඔය නෙව සංඥා නා සංඥායත ලාභියත් ඔය රූපය කියන එක 150 ස්පර්ශ කරනවා. අපි ඩිරෙක්ට්ලි ස්පර්ශ කරනවා. එයා ඉන්ඩිරෙක්ට්ලි ස්පර්ශ කරනවා වෙන පාත්‍රයම භාවිතා කරලා. එතකොට දැන් ඉතින් මේව ඔක්කොම සක්කාය. ඔය එක හැදුවත් ඔච්චර තමයි. ඉතින් ඒකෙන් අයින් වුණා නම් ඒක අමෘතයයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ සමාධිය ඇසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදී. ආර විමුක්ෂය දේශනා කරන ලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පාතාව ශාස්ත්‍රෝ විසින් අනුකම්පාව පුදවා කටයුතු යමක් වේද මා විසින්ගේත් ඔබට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත් මේ ශුන්‍යාගාර වෙත් ආනන්දේ ධ්‍යාන කරා ප්‍රමාදනව පසුව පසුතැවිලිනව මේත ඔබට අපගේ අනුශාසනයි කියලා වදාළා. භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු සිත් ඇති ආනන්ද ස්ථිරතෙන් භාගතුන් වහන්සේගේ වචනින් සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට ඉතින් කොහොමද මේකේ භාවනා කරන්නේ? මේකේ භාවනා කරන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ කිව්ව විදිහටම තමයි. අර වාක්‍ය මතක තියාගත්තා නම් පළවෙනි වාක්‍යයේ ඒකම ඇතිනේ. මොකද්ද? අනිච්චාභික්කවේ කාම තුච්ච මුසා මෝස ධම්ම මයාකතමේ තම් භික්කවේ බාලලාපන. කාමයේ ගැන අන්නේ විදිහට හිතනවා. ඒතර කල්පනා කරනවා මේකේ ප්‍රතිඵලයේ හැටියට මට හම්බ වෙන්නේ මොකද්ද? අවිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි. එතකොට මේක තේරුම් අරගෙන මම කල්පනා කරනවා මම ඉන්නේ නෑ මේ අර මායාවේ කුකුල් කොටුව ඇතුලේ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා තමන්ගේ දැඩි අදිෂ්ඨානයක් විතරයි තියෙන්නේ. අදිෂ්ඨානයක් ගන්නවා මම මේක ඇතුලේ ඉන්නේ නෑ කියලා. අර ගෙවල් වල මිනිස්සු රණ්ඩු වෙලා යනකොටත් කියන්නේ මම නම් මේක ඉන්නේ නෑ කියලා. ආන්නේ වාගේ මේ කුකුල් කොටුව ඇතුලේ මම ඉන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් ඔය පංචේන්ද්‍රයන් පංච ඔය විදිහට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා දෙන සප්ත බොජ්ජංගය. ඒ මොනවා හරි භාවිතා කරලා දැන් ඔයගොල්ලෝ භාවනා කරලා තියෙනවනේ ඒවයි. මම භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්නවා කියලා තමන් ඒකෙන් තමයි මේ කම්පාන වන එකට යන්නේ. අප්‍රමාණ සුභාවිතා කියන එකට මේ. ඊළඟට දෙවෙනි කාරණාවට බුදුහාමුදුරුවෝ පෙන්නුවේ අර මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ රූප සතර මහා භූතය. එහෙනම් අර පේනවද මේ දික්ටි අනුසයත් එක්ක ඇවිල්ලා මෙන්න මේ රූපය තමයි මගේ ප්‍රශ්නේ. රූපය රූප සංඥායි. එහෙමනම් ඉතින් ධාතු මනසිකාරයනේ. ඒකත් කළානේ නේද? එතකොට ඒකෙන් යන්න පුළුවන් ආකාස සංඥායතනෙ වාගේකට. ඊට පස්සේ එයාට පේනවා අර කාරණා අටක්ම. දික්ඨ ධම්මයි සම්පරායිකයි කියලා කාම කාම සංඥා රූප රූප සංඥා. ඉතින් මේව අභිනන්දනා කරන්න වටින්නේ නෑ. ඒ කියන්නේ මේ ආකාස සංඥායතනෙ වාගේ ස්පර්ශ වෙමින් තිබුණා වූ වේදනාව නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. දැන් සමුදේ දක්වා ඇවිල්ලා තිනවා. දැන් ගන්නවා අස්තංගමය කියන එක. ඒ කියන්නේ ඒ වේදනාවේ අනිත්‍යභාවය. ඒක නිසා යාට විඥානං ඡායතනෙ කියන එකට එනවා. ඊට පස්සේ අපි පෙන්නවා අර මේ කම්පාන වන ධාන සංඥාව මේ ඔක්කොම සංඥාව ඒවා නිරුද්ධ වෙනවා නම් ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා නේද? අපි පෙන්නවනේ අර කම්පිටිෂන් එක පෙන්නේ මුදලාලි කෙනෙක්ගේ කතාවකින්. මේකකින්වත් දිනන්න බෑ. එහෙමනම් මම මේ වේදනාව සම්පූර්ණ නිරෝධ වෙලා යනවා කියන එකට මම කැමතියි කියන එක ගත්තා. එතකොට ඒකේනවා අපි හත් වෙනි ධ්‍යානයට අන්න එතනදී තමයි ඕගොල්ලන්ගේ අර භාවනාව ගැඹුරට කෙරෙන භාවනාව. ඒක තමයි මේ අපි පෙන්නවා මෙතන මේ භවය භෝගය ඕකාරය නිසා අහංකාරය ඇති වෙනවා. අහංකාරේ මමංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් මමංකාරය දිනනවා ආපහු අහංකාරය තමයි ඇති වෙන්නේ. ඒකේ රේඛාව අපි කරකෙව්වට පස්සේ අපිට පේනවා මේ 1 2 3 දැන් පෙරිල්ලා වාගේ තියෙනවා. එතකොට මෙතන මේ වාක්‍ය තුන මේක ලියලා තියෙනවානේ. කොහොමද ඒක බලන්නේ? පෙර වූ මෝහය. නේද? එතකොට ඒ කියන්නේ මොකද්ද? මෙතනින් පේනවා දේශ සහිතව ජීවත් වෙනවා. මොකද්ද දේශ සහිතව ජීවත් වෙනවා කියන්නේ? මෙතන තියෙන්නේ චේතනාව නේද? පේනවද මේ ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ තියෙන්නේ මොකද්ද? මනෝ සංචේතනාව. ඕකාරය කියන එකනේ. ඒ කියන්නේ මම ආකාසඤ්ඤායතනේ වාගේ දේවල්. ඒකනේ මේක අංශ කණුවකින් කරකෙව්වහම පේනවද? මෙතෙන් තාව ඕකාරයේ තියෙන 1.3. එතකොට එහෙමනම් දැන් මම මේක අල්ලගෙන ඉන්නවා කියන එකනේ මේ ප්‍රශ්නේ. දේශ සහිතව දීවත් වෙනවා. ආකාසඤ්ඤායතනේ වාගේ සංඥාව. එතකොට එහෙනම් මෙතන මේ මෙතනි මැද්දෙන් පටන් ගන්න වම් පැත්තට එන්න දකුණට යනවා. කොහොමද? පෙර වූ මෝහය දේශ සහිතව ජීවත් වීම ආකාසඤ්ඤායතනේ වාගේ ඒවා අල්ලාගෙන ඉන්නවා කියලා නේද? පානාති පාතේ. ඊළඟට උඩ ලයින් එකත් අපි බලනවා. දැන් අවිද්‍යාව. මොකද්ද අපේ දැන් තියෙන අවිද්‍යාව? රස්සාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙනවා. අන්න පොඩ්ඩක් නතර වෙලා බලන්න ඕනේ එතන. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙයි. මරකෙල් ලැබෙන්නා වූ මුදලට ලෝභය සහිතව ජීවත් වීම අදත්තා දානේ. නොදීපු දෙයක් නේ අපි රස්සාවට ගිහිල්ලා ගන්නෙ නේ. ඊළඟට මැද්දෙ ලයින් එකේ නෝ කාම සංඥාව. එතකොට ඒකේ ඇලීම අබිනිවේෂේ කාමේසු මිච්ඡාචාරය කියන එක. එතකොට මේ මැද්දෙ ලයින් එක හොඳට ඒක එනවා. ඒක ලියලා තියෙනවානේ කාමේසු මිච්ඡාචාර කාම සංඥා මේ ඇලීම අබිනිවේෂයයි කියලා. එතකොට දැන් මේ කාරණා තුනම වගේ භාවනාවට ස්ට්‍රොන්ග්ලි ගන්නෙ මොකද්ද? තමන් හිතන්න පටන් ගන්නවා මේ කාරණා තුනම මගින්ම මේ ඉදන් සත්‍යගත වෙනවා කියලා. ඉතින් මේක ලියලා තියෙනවා. මේක බලන්නේ කොහොමද? දැන් ඕගලන්ට පේනු මේ අභිනිවේෂය නම් නිකම්ම ඇදිලා යනවනේ. මම මේ සංස්කාරවලට ග්ලූ ගාලා වගේ ඇලිලා තියෙන්නේ. එහෙනම් බරාමාසේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සේ නිකම්ම ඇතුළට ඇදලා ගත්තා වගේ නේද? මේක ඇතුළේ මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඊළඟට අපි පෙන්නනෝ මේ අවිද්‍යාව නිසායි මෝහය නිසායි දෙකම තියෙනවා. අන්තිම ඒ අවස්ථාවට හොඳට හිතන්න ඕනේ මේ විඥාන ආහාර පාර අවිද්‍යා යෝගී අවිද්‍යා ආශ්‍රය කියලා ගන්න 1.3 කියන එක. ඒකේ භාවනාවයි උතෙන්ට එන්නේ. ඒකෙදි දැන් කල්පනා කරනවා දැන් කවුරු හරි මිනිහෙක් දැක්ක ගම ඒ මිනිහයා මම සුබයි කියලා එහෙම ගන්න. ඒ කියන්නේ මේ පරාමාසයෙන් දැන් ඉදන් සත්‍යයට යමක් ඇදිලා ආව. අර මිනිහයාගේ කිසිම දෙයක් මට හම්බ වුණේ නැහැ. උලම් පාරක්වත් ඇදුන්නේ. එතකොට එහෙනම් පෙර අවිද්‍යාවයි මෙතන මේ මෝහයයි කියන එක පසුව මෝහය දෙකම එකයි. මේ දෙක අතර තියෙන ඉදන් සත්‍යය විතරයි. මට බොක්කට මොනවක්වත් හම්බුනේ නැත්තම් මොකක්වත් නැතුවයි මම මේක කරලා තියෙන්නේ. ඒතර ප්‍රසන්ට් මොමන්ට් එකේදී එකපාරටම අපිට සිද්ධ වෙන්නා වූ දේ මේ පෙන්වන්නේ. එතකොට මේක ඇදිලා එනවා කියන්නේ. මෝහයේ කතාව නම් අන්න ගන්න අර බෙල්ට් එකත් එක්ක. ලෝභ දෝෂ මෝහයේ පෙන්වන්නේ මෝහජ පරිදාය කියලා. ඒක වටේටම ගිහිල්ලා අන්න අවිද්‍යාව කියන තැනින් පුලිය ළඟින් දාලා අපි පල්ලෙහාට අදිනවා කියන එක තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන ධර්මයේ ඔක්කොම ටික මේකට ඇදිලා යනවා. එහෙනම් ඔන්න ඔය තුන් ධර්මයෙන් මේක ඇදෙනවා කියන එක තමයි බලනවා. ඉතින් එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකේ මේ මොහොතේදී පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනු මොකක්වත් හිතන්නේ නැතු. නේද? අතීතයේ ඉතලා තියෙනවා. මොකක්වත් හිතන්නේ නැතු. ඊට පස්සේ ආපහු අපිට පේනවා ඒ ප්‍රසන්ට් මොමන්ට් එක නෙමෙයි නං දැන් ඉතින් මම කාලා තියෙනවා, විඳලා තියෙනවා. එහෙනම් ඉදන් සත්‍යයේ ඉඳන් පරාමාසෙට ගහ හරියට ස්ටෑම් කරලා ආපහු ආ මේක හොඳයි. ආව මේ කෑම හොඳයි නේද? ආන් මේ වගේ අනිත් පැත්තට දැම්මා කියලා. ඒතකොට මේක හොඳට බලන්න මේ භාවනා කොටස. මේක බොහොම වටිනා ධර්මයක්. එතකොට ඊට පස්සේ අර ඊළඟ භාවනාවට එන්නේ ආකින්චන්නායට යන දෙවෙනි එකට තේන්නේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද කියන එකනේ පළචිත්තේ නැංගෙම ඊළඟට ඊළඟ භාවනාවට එනවා උගලන්ට අර 2B ඩයග්‍රෑම් එකත් අපි පෙන්නේ 1A 1B 1C කියලා නේද එතකොට 2A 2B 2C අපි කියන්නේ පරිදේව ඉඳන් සෝකයට යනකොට කබලින්කාරාහාර ඉඳන් සංඥාවට යනවා එතකොට සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා අන්න එතෙන්ට ගියාට පස්සේ ඉතුරු ටිකට ඉස්සෙල්ලා දැන් එකපාරක් අපි ඔක බැලුවානේ දැන් කල්පනා කරනවා චේතනාවේ අර්ථ දැක්වීම කාමීසු සංහිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥායන් චේතන මොනවද අපි අල්ලගෙන ඉන්නේ භවය එතකොට ඊළඟට අපි මේ භාවිත කරන්නේ මොනවද රූපාගයයි වේදනාගයයි චේතනාගයයි ඕවා තමයි අපි දිනු කරන්න යන්නේ මම ඉංජිනේරුවා වෙනවා මටත් පුළුවන් හොඳට කාලා ඉන්න නේද ඊට පස්සේ මේක සඳහා සංයුක්ත වෙලා තියෙන්නේ මොනවද අන රූප වේදනා සංඥා දැන් පේනවා මේ ටී කප් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ මම මේ චේතනා කරන්න මම මේක කරගෙන යන්නේ මොකක්ද බැලුවාම හිස් එක සුබයි කියන්නේ බොරුවක් නිත්‍යයි කියන්නේ බොරුවක් සුබේට නිත්‍ය එකවල සුඛයි කියන එහෙනම් මගේ ටී කප් එක හිස් මගේ සෝස්පන් එක හිස් ඒකෙන් නේද මම මේ විඥාන කියන හැන්ඩල් එක හදන්න යන්නේ දැන් ඊළඟට යටපැත්තෙන් පේනවා මං කොහාටද යන්නේ දුක්ඛේ දෝමනසේ ඉඳන් දුක්ඛයටයි යන්නේ හැන්ඩල් එක හදාගෙන අන්න ඒක බැලුපු ගමන් තමන්ගේ මේ මනස නතර වෙනවා ඒක තමයි තුන්වෙනි ප්‍රතිපදාව ඊළඟට හතරෙනි ඊළඟට පෙන්වනවා නේම සංඥා නාසඤ්ඤායතට යන එක ඉතින් සංඥාවේ අනිත්‍යභාවය බැලීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ නේද එතකොට ඊට පස්සේ ඔක්කොටම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේවා ඔක්කොම සක්කාය එතකොට ඒකේ ඒ ඉතිරි නැතුව නිරුද්ධ වෙනවනම් අන්න ඒක තමයි අමෘතය කියලා නිර්වාණය කියලා. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එතකොට අපි එහෙමනම් මේ මිනිත්තු 5ක් 10ක් විතර අරගෙන මනසට දාගෙන අපි භාවනා